来杀的。දෙදහස් විස්ස වසරේ හත්වෙනි මාසේ හතරවෙනිදා ඇසළ පුර පසළොස්වක පොහෝ දවස වෙසතුරු අත්දැවීන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනාව පිළිගෙන පස්මහා බැලුන් බලා ධමදිව මධ්‍යදේශයේ කපිලවස්තුපුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අගමෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේ ඇසළපුණ පොහෝ දිනකය. එකුත් තිස්වියේදී ලෙඩෙකු මහල්ලෙකු මලමිනියක් මහනරුවක් යන සිව්පෙර නිමිති දැක ගිහිගේ කලකිරි අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ඇසළපුණ පොහෝ දිනකය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූප ගමනය වස්සමාදන් වීම බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදු වූයේත් ඇසළපුණ පොහෝ දිනකය. රාහුල කුමරුවන්ගේ උපත සිදු වූයේත් ඇසළපුණ පොහෝ දිනකය. බුදුන්ගේ ගණ්ඩබ්බ රුක්කමූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස යමාමහ පෙළහැර දැක්වූයේත් ඇසළපුණ පොහෝ දිනකය. එසේ ප්‍රාතිහාරය දක්වා සත්වැනි වස ගත කිරීමට තවතිසා දෙව්ලොව වැඩමකොට වස්සලම මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන වදාළේත් ඇසළපුණ පොහෝ දිනකය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානය ඇතිව රජගහනුවර වේභාර භරවතෙහි ධර්ම මණ්ඩපයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවරට වැඩම කොට වස්සෙළඹ මූලික කටයුතු ආරම්භ කරේත් ඇසළපුණ පොහෝ දවසක. මෙවැනි උතුම් කාරණු කාරණා රහසක් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධ වර්ෂ 236 වැන්නේහි උපබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමා මාලකයෙහි සම්මත කරන ලද්දේත් ඇසළපුණ පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 236 වැන්නේ අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයේ 50 දෙනාගේ මහන උපසම්පදාව සිදු කරනු ලැබුවේත් ඇසළපුණ පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 236 වැන්නේ දෙවන පෑතිස් නිරිතුන් විසින් කණ්ඩක චේතිය වටා කර වූ අට සැටලෙන් පූජාව හා දෙසටක් රහතන් වහන්සේලාගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය පළමුව වස් එළඹීම සිදු වූයේත් ඇසළපුණ පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 382 දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සැහැරදුන් තනන්නට මගුල් ගල් තැබුවේත් මේ උතුම් ඇසළපුණ පොහෝ දිනකය. මේ ආදි වශයෙන් අපිට පැයක් විතර කියවන්න බොහොම දීකු ශාසන ඉතිහාසයක් අපිට තියෙනවා. මේ ඉතිහාසය බොහොම දීර්ඝ ඉතිහාසයක්. මේ වගේ කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. ඒ තමයි හෙළයෝ. අපි තමයි මේ ඉතිහාසයට උරුමකම් කියන්නේ. ඒ ලිඛිත ඉතිහාසයේ උරුමකාරය ඔබ. එනිසා ඒ ධර්මයේ පිහිට ආරක්ෂාව ලබන්න හැමදෙනාම කටයුතු කරන්න කියන කාරණය අපි මතක් කරගන්නවා. දෙදාස් 600කට වැඩි කාලයක් මේ ශාසන ධර්මය චීවර පරම්පරාවෙන්ද ධර්ම පරම්පරාවෙන්ද අවිච්ඡින්නව අප වෙතට පත් කරපු ඒ අතීත සියලුම කල්යාණ මිත්‍ර ගුරුවරයන් වහන්සේලාට අපි මේ මොහොතේ නමස්කාර කරමු. සාදු. එවිටයි පින්නතුනි අපිට ධර්මයේ පිහිටන්නේ. ගුණ ධර්ම තිබුණොත් තමයි ධර්මයේ පිහිටන්නේ. ඒ කාරණේ අපි හොඳින්ම දැනගන්න ඕන. ධර්මයේ පිහිටන්නේ නැති හේතුවත් ඇයි කියලා පොඩ්ඩක් අපි සද්ධම්ම පතිරූපක සූත්‍රයෙන් ඉගෙනගෙනම අපි ගැඹුරු විග්‍රහයන් වලට යමු කියලා මම අදහස් කරනවා. මේකෙදී ග්‍රන්ථෙහි සඳහන් වෙන වැකි ඒ විදිහටමත් අපි සටහන් කළා. ඊටාම කෙටියෙන් මේක අපි අවශ්‍ය කොටස් ටික තේරුම් ගන්න උත්සාහ කරමු. සවැත් නුවරදී තමයි මේ දේශනාව පැවැත්වෙන්නේ. එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ එකත් පසක වුණු ආයුෂ්මත් කස්සප මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මෙසේ පැවසුවා. ස්වාමීනි, ඉස්සර ශික්ෂාපද ටිකයි තිබුණේ. නමුත් බහුතරයක් භික්ෂූන් වහන්සේලා අරහත් ඵලෙහි පිහිටියා. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල්ුණේ මොකක්ද? එසේ නමුත් ස්වාමීනි, දැන් කාලයේ ශික්ෂාපද සෑහෙන්න තියෙනවා. නමුත් භික්ෂූන් ටික දෙනයි අරිහත් ඵලයේ පිහිටන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල්ුණේ මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. පින්තුන් දන්නවා අවුරුදු 20ක් විතර යනකම් මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ කාලයේ 45 වසයි මේ අවුරුදු 45යි. ඒ 45න් 20ක්ම යනකම් මොනවද තිබුණ නැත්තේ? එකම ශික්ෂාපදයක්වත් පානවල තිබුණේ නැහැ. එකම ශික්ෂාපදයක්වත් තිබුණේ නැහැ. එතකොට තේරෙනවනේ පින්වතුනි, බුදුහාමුදුරේ එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මොන සීලයකටද කියලානේ? එතකොට සීල සමාධි ප්‍රඥා නැතුවද ඒ රහතන් වහන්සේ ලැබුණේ? නැහැ, සීල සමාධි ප්‍රඥා ඇතුව. හැබැයි අපි ඒ සීලය අඳුන ගන්න ඕන. හරි. එහෙමනම් මුල් අවුරුදු 20ේම සෑහෙන රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. නමුත් දැන් මේ ශික්ෂාපද ගොඩාක් පනවල තියෙද්දී පසු කාලීනව දැන් හරිම අල්පයි. දැන් බිහි වෙන්නෙම නැහැ. දැන් මාර්ගඵලලාභී නැති වෙන්නෙම නැහැ. බොහොම ටික දෙනයි ඇති වෙන්නේ. මොකද්ද හේතුවක් වෙලා? ඉස්සර අනිවාර්යෙන් ධර්ම ශ්‍රවණයකදී දේශනාවකදී බොහෝ පිරිසක් මගඵල වලට එනවා. දැන් නැති වෙලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මේක හරි විමතියකට කාරණයක් නේද? ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් මේක විමසුවේ. ඒිට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තියෙන පින්වත් කස්සප, ඕක ඔහොම තමයි. සත්වයන් පිරිහෙන කාලයට සද්ධර්මයේ අතුරුදහන් වෙනකොට තමයි ශික්ෂාපද සෑහෙන තියෙන්නේ. එතකොට තමයි භික්ෂූන් ටික ටික දිනෙක් අරිහත් ඵලයේ පිහිටන්නේ කියනවා. ඉතින් මේ ශික්ෂාපද ගොඩාක් තියෙන කාලය කියලා කියන්නේ මේ දියුණු කාලයක් නෙමෙයි, පිරිහිච්ච කාලයක්. දැන් අපේ රටේ රෝහල් හැමතැනම තියෙනවායි කියලා කියන්නේ දියුණු කාලයක්ද පිරිහිච්ච කාලයක්ද? පිරිහිච්ච කාලයක්. පොලිසි හමුදා කැම්ප් හැම තැනම තියෙනවා කියන්නේ පිරිහිච්ච කාලයකටද? ඈ, පොලිසි හමුදාව පාරවල් ගානේ හැම තැනම ඉන්නවා කියන්නේ පිරිහිච්ච කාලයකටද දියුණු වෙච්ච කාලයකටද? පිරිහිච්ච කාලයකට. එහෙමනම් මේ ශික්ෂාපද සෑහෙන්න තියෙන්නේ පිරිහිච්ච කාලේ. පිරිහිච්ච කාලේ නිසයි තියෙන්නේ. ඉතින් ඒ එහෙම පනවලා ඒ පිරිහිච්ච කාලයට තුල තමයි දැන් මේ ගලාගෙන යන්නේ කියලා කියනවා. පින්වත් කස්සප, සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ නොවන තාක්කල් සද්ධර්මයේ අතුරු දහන් වන්නේ නැත. සද්ධර්මයේ වේශයෙන් අසද්ධර්මයේ ලෝකේ පහළ වෙන තාක්කල් සද්ධර්මයේ අතුරු දහන් වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට ලෝකේ සද්ධර්මයේ වේශයෙන් අසද්ධර්මයේ පහළ වෙලාද නැද්ද? තියෙන්නේ පහළ වෙලා තියෙන්නේ. ධර්මය කියලා අපේ උදවිය කරන අර විශේෂණ පදේ ගොන් වැඩ කොච්චරද කියලා කියතොත් ඒ ඉතින් අපි වචන වලින් කියන්න ඕනේ නැහනේ කොච්චර මෝඩ වැඩ ගොඩක්ද අපේ බෞද්ධයෝ ධර්මය කියලා බුද්ධ ආගම කියලා බුදුහාමුදුරුවන්ට කරන සත්කාරයේ ගෞරවය කියලා කරන්නේ කියලා දැන් තේරෙනවා. එතකොට ධර්මයේ වේසයෙන් අසත් ධර්මයේ පහළ වෙලා තියෙන ධර්ම මනසිකාරය යෙදෙනව වෙනුවට මගඵල නිවන් අවබෝධ කරගන්න මහාන්සි වෙනවට වෙනුවට වෙනත් මාර්ගයක මේ දිව්‍ය ලෝකවල යන්න එහෙම නැත්නම් සුමනා සුජාතා පත්මාය සෝදරා වගේ ඈ උප්පලවන්නා වගේ ලස්සන රූප ලබන්න කිය වෙන්න පුළුවන් මේ හොයන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ධර්මය වෙනුවට අසත් ධර්මය මාර්ගයක පහළ වෙලා ඔන්න කටයුතු කරනවා අද යුගයේත් එදත් එහෙමයි. ඒත් පිනවත් කස්සප යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ වුණොත් අන්න එදාට ධර්මයේ අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප ඒක මේ වගේ දෙයක්. ලෝකේ රත්තරන් වේශයෙන් රත්තරන් නොවන දෙයක් පහළ නොවන තාක් සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ නැත. නමුත් පින්වත් කස්සප යම් දවසක රත්තරන් වැනිම වූ රත්තරන් නොවන දෙයක් ලෝකේ පහළ වුණොත් එදාට රත්තරන් අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප මෙයත් ඒ වගේ දෙයක්. සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ නොවන තාක්කල් සද්ධර්මයේ අතුරුදහන් වන්නේ නැත. ඒත් පින්වත් කස්සප යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. අද පින්නතුනේ ඒක වෙලා කොච්චරද බරපතල වෙලා කියලා කියනවා නම් සද්ධර්මය මගඵල නිවන් පිළිබඳව කතා කළත් එතෙන්ට ගරහන මට්ටමක් නැද්ද? ගරහනවා. අර මුකුත් බෑ මේ කාලේ නිවන් දකින්න බෑ කියන කට්ටිය බොහොම සුදනෝ. බොහොම හොඳ අය. කොයි බහරි කෙනෙක් මාර්ගඵලයක් දකින්න හරි පුළුවන් කියලා කිව්වොත් හරි මම මාර්ගඵලයක ඉන්නේ කියලා රැවටීමකින් හරි කිව්වොත් හරි ඒ මිනිස්සයට මහා පුදුම විදියට මේ නින්දා කරනවා නිග්‍රහ කරනවා ගිහියද කියලා බලන්නේ පැවිද්දද කියලා බලන්නේ. ඒකට හේතුව පින්නතුනේ අසත් ධර්ම බලවේගය. සද්ධාර්මිකයා මේ මගපලවලට පුදුම ඉරිසියා සහගතයි. පුදුම මේ වෛර කරනවා පින්නතුනේ. එතකොට අර ධර්ම මාර්ගයේ යන අයට බොහෝම පහත් වචන වලින් පවා නිග්‍රහ සීලයේ කටයුතු කරනවා. එහෙනම් ඒ අසත් ධර්මයේ පහළවීම සිද්ධ වෙලා තියෙනවා. අසත් ධර්මයේ සමාදගත වෙලා තියෙනවා. එකයි සත් ධර්මයට ඒගොල්ලෝ ගරහන්නේ. පින්වත් කස්සප පඨවි ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. ආපෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. තේජෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. නමුත් යමෙක් මේ සද්ධර්මයේ අතුරුදහන් කරනවා නම් අන්න ඒ හිස්පුජ්‍යල ඇතිවන්නේ මේ සසුන තුලමයි. දැන් තේරෙනවනේ සද්ධර්මයේ කියන එක සතර මහා භූතයන්ට නැති කරන්න පුළුවන් දෙයක් නෙමේ. සද්ධර්මය අතුරුදහන් කරන්න බෑ. එහෙමනම් මේ බුද්ධ ශාසනය තුළම තමයි සද්ධර්මය නොවන දෙයක් සද්ධර්මය වගේ ගෙනල්ලා ලෝකෙට පෙන්නලා මොකක් හරි එකක් පෙන්නලා මේක වටේ ඇවිද ඇවිද ඉන්න මේකේ කොඩි ඇද ඇද ඉන්න මේකට වැඳ වැඳ ඉන්න මේක නාව නාව ඉන්න කියලා නේද? ඒ පෙන්නුවාම ඉතින් සද්ධර්මය කියලා හිතාගෙන බුදුහාමුදුරු කියලා හිතාගෙන ඉතින් මිනිස්සු මානසික සැනසෙල්ලට ඒව තමයි කරන්නේ. දැන් කොච්චර දේවල් තියෙනවද ඒවා ඉතින් අපි කියන්න යන්න ඕනේ. කොච්චර දේවල් තියෙනවද සද්ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණය කිරීමයි යෝනිසෝ මනසිකාරය කිරීමයි විදර්ශනා කිරීමයි ධර්ම ශ්‍රවණයෙන් තමයි ධර්ම අවබෝධය වෙන්නේ කියලා කිව්වහම ඒ වචනයටත් ගරහන පුජ්‍යලයෝ ඉන්නවා. ඒ තමයි පින්නතුනේ ඒ අධර්ම බලවේගය හැටි. එහෙමනම් මේ ශාසනයෙම ඇවිල්ලා නිවන් මඟ අවබෝධ කරගන්න ප්‍රතිපදාව අහලා දාලා අධර්මවාදී ප්‍රතිපදාවල් ටිකක් පෙන්නලා අර නිවනක් ගැන කතා කරොත් අරයට පහර දීලා නැති කරන මේ තමයි අධර්ම බලවේග ලෝකෙ පහළ වෙලා මොනවා හරි කෙනෙක් නිවනක් ගැන කතා කරාම කරන ඒ හිරිහැර නිසා ධර්මයේ විනාශය සිද්ධ වෙනවා පින්නතුනේ. මං කියන්නේ පින්නතුනේ මාර්ගඵලයක් ගැන මේ එයා හිතමුකෝ ලෝකය රවට්ටන්නම කියනවා කියලා. මාර්ගඵලයක් මට නැහැ කියන මනුස්සයට වඩා මේ මනුස්සයා හොඳයි. ඇයි මොකද කියලා දන්නවද ඔයගොල්ලෝ? පොඩ්ඩක් හරි සිල්වත් වෙන්න බලනවා මේ මිනිස්සයා නේද? මේ මාර්ගඵලයට ගැළපෙන්න හරි ඉන්න බලනවා. ඒ නිසා හොරේ හොරකමට හොරෙක් හැටියට හරි මම මාර්ගඵලයක් ලැබලා ඉන්නවයි කියන එක හොඳයි. මාර්ගඵලයක් නැහැ කියන පුජ්‍යලයට වඩා. තේරුණා නේද? ඒක බොහොම හොඳ දෙයක්. හොරකමට හරි කමන්නේ, වංචාවට හරි කමන්නේ මම මාර්ගඵලයක් ලැබලා ඉන්නවයි කියලා කෙනෙක් කියනවනම් අර මාර්ගඵලයක් මට නැහැ කියන කෙනාට වඩා එයා යම් කිසි ප්‍රතිපත්තියක ඉන්නෝ, ඉවසීමෙන් ඉන්නෝ, අඩුමතරමේ තරහ ගන්නවත් නැතුව ඉඳීනේ. තේරුණා නේද? බොරුවට හරි තරහ ගන්න නැතුව ඉන්නවා. දැන් මිනිස්සුන්ගේ පිට පොකට් ගහන මිනිස්සු ඉන්නවා, බෙලි කපන අය ඉන්නවා, මාල කඩාගෙන යන අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් වෙන්නේ නැහැ නේ මෙයා. එහෙනම් අර අයට වඩා එයා හොඳයි. එහෙමනම් ගරහන්න ඉඩ තියන්නම එපා පින්නතුනේ. තේරුණා නේද? ඉන්නවා සමාජයේ ඉන්නවා බොහෝම අතලොස්සක් ඇති ඕන රවට්ටන්න මුලා කරන මිනිස්සු ලෝකේ. නැත්තම් ඉන්නේ එක්ක රැවටීමකින් කියනවා, එක්ක ඇත්තට දැකලා කියනවා, එක්ක මානසික ආබාධයක් නිසා කියනවා, නැත්තම් උපාය මාර්ගිකව බොහොම කපට සිටින් කියන වෙන්න පුළුවන්. ලාභ සත්කාර වෙනුවෙන්. නමුත් අර නැහැයි කියනවට වැඩිය හොඳයි. ඒක හොඳයි. මොකද වරක බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේ අන්තිම දුස්සීල භික්ෂුව ගිහි ජීවිතයේ ඉන්න සිල්වත්ම මේ ගිහියට වඩා හොඳයි කියලා. තේරුණා නේද? ඒ කියන්නේ අන්තිම දුස්සීල භික්ෂුව ගිහි ජීවිතයේ ඉන්න සිල්වත්ම පුජ්‍යලයට වඩා හොඳයි කිව්වා. ඇයි එහෙම හොඳයි කිව්වේ? ගිහිය පෙනී වෙනී කරන දේ මේ යකා හැංගිලා කරන්නේ. එතකොට පවට පොඩි ලැජ්ජාවක් බයක් තියෙනවා. ඒ නිසා ගිහියට අරයට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා කියලා කිව්වා. ඒ දේ අන්න ඒ වගේ දෙයක් වෙන්න තුනේ. ඈ දැන් ගිහිය හැන්දාවට පේන්නම කනවනේ. දැන් දුස්සීලමයි කියන භික්ෂුව හරි රැට පොඩ්ඩක් කෑවොත් මේ හැංගිලා නේද කන්නේ. ඒක ලොකු දෙයක් නේ. ඉතින් ඒ නිසා අර සීලවන්තව කියන ගිහියට වැඩිය දුස්සීලම භික්ෂුවත් හොඳයි. දැන් ඒක ඒ කාරණාවලින් තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ මාර්ගඵලයක් වුණත් එහෙමයි. මොකද හේතුව මේ ගැරහීම නතර කරන්න ඕන. බණ භාවනා කරන භික්ෂූන්ට කරන ගැරහීම නින්දාව බොහොම අමාරුයි. මේ ශාසනයේ යම් කිසි ගැඹුරක් ගොඩනගන්න මේ භික්ෂූන් වහන්සේලා මහන්සි වෙන්නේ. ඈ නැත්තම් ඔක්කොම පඩික්කම් පුරෝපුරෝ වතු පිටි ආරක්ෂා කරගෙන ඔහේ හිටියා. ඈ ඒ තත්ත්වේ නැති වෙලා මේ අභිධර්මයක් ආධ්‍යාත්මික චින්තනයක් දර්ශනයක් පහළ වෙනකොට ඒවට පහර දෙන අයට එකතු වෙන්න එපා පින්නතුනේ. මන භාවනා කරන භික්ෂූන්ට ගැරහුවාම සංඝ ભેදේ කරාම ભેද බින්න කරාම එක එක වාද හදාගෙන කරහන්න ගියාම මොනවා හරි වචනයක් උච්චාරණයක් නිරුක්තියක පදයක් වෙනස් වුණා කියලා භික්ෂූන්ට ගරහන්න තරම් කාරණයක්, නිඳා කරන්න තරම් කාරණයක් නෙවෙයි ඒවා. ඒවා ධර්ම සාකච්ඡාවන්තවල විග්‍රහ කරගන්න ඕන දේවල්. ඒවා කාගෙනු සිද්ධ වෙලා තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ පව බුදුහාමුදුරන්ගේ කාලේදී උන්වහන්සේට පව වරදිනවා. එතකොට ඒක නෙවැරදි කරනවා බුදුරජාණන් වහන්සේ. ඒකෙම නෙමෙයි ආනන්ද කියලා. ඉතින් ඒකට වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. වෛරේ මුල් කරගෙන ක්‍රෝධය කරගෙන ඉන්න කිසියම් සංගමයකට පදනමකට යන්න එපා. ඊට පස්සේ පැහැදිලි කරනවා පින්වත් කස්සප නැවත පින්වත් කස්සප නැවක බඩුබර වැඩිවීමෙන් ගිලී යන්නේ යම්සේද? පින්වත් කස්සප මේ සද්ධර්මය නම් වූ ඒ ආකාරයෙන් අතුරු දහම් වන්නේ නැහැ. පින්වත් කස්සප බුදුසසුන පිරිහීමට හේතුවන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා නොගැනීම පිණිස අතුරුදහන් හඳුනා නොගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වේවා මොනවාද ඒ කරුණු පහ? හේතු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ කරුණු පහ. සද්ධර්මය අතුරුදහන් වීමටත් ධර්මයේ මුණ ගැසී නැතිවීමටත් හේතු වෙනවා. පින්වත් කස්සප මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන ශ්‍රාවක පිරිස ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. ඒ වගේම සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝ පිරිස කෙරෙහි ගෞරවයක් නැතුව කීකරුකමක් නැතිව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. පින්වත් කස්සප, බුදුසසුන පිරිහීමට හේතු වන මෙම කරුණු පහ සද්ධර්මය හඳුනා නොගැනීම පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා. සද්ධර්මයේ මුණ ගැසීම, සද්ධර්මයේ හමු නොවීමට හේතුවත්, ධර්මයේ අතුරුදහන් වීමට හේතුවත් මොකක්ද? මෙන්න මේ කරුණු ටික. මොකද්ද පළවෙනි එක? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන හතර ගොල්ලම මෙතන ඉන්නවද? යොමු කරගත්තා. හරිනේ? ඔයත් එහෙමයි. මමත් අදාළයි, ඔබත් අදාළයි. මෙන්න මේ කරුණු පහට අනිත් පැත්තේ හොඳ කරුණු හතර තියෙනවා, මම පහ තියෙනවා, ඒක කියන්න. පළවෙනි එක හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද? අපි නරක ටික පැහැදිලි කරන්නතු අපි යමු හොඳ ටිකට. පින්වත් කස්සප, මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන ශ්‍රාවක පිරිස ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා. අර ටික අගෞරව ටිකනේ. ඒකත් තේරෙනවා මේ ටික කියද්දී. ඒක අගෞරවණීය පැත්ත, මේක ගෞරවණීය පැත්ත. බුදුරජාණන් වහන්සේට ගෞරවණීයව සිටිනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. ශාස්ත්‍රූන් වහන්සේට ගෞරවයෙන් වාසය කරනවා. කීකරුයි බුදුරජාණන් වහන්සේට කීකරුයිද? ගෞරවණීයයිද ඔබ? ඒක කොහොමද අපි දැනගන්න තියෙන්නේ? දැනට තියෙන සද්ධර්මයේ පිහිට වෙලා තියෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා සද්ධර්මයේ වුණා. දැන් සද්ධර්මයේ පිහිට වෙලා තියෙන නිසා අපිට සද්ධර්මයට තියෙන ගෞරවය අපි සද්ධර්මයේ මේ දැලි පිහියක් කරගෙන අනිත් තැනව නසන්න, මේ කඩන්න, විනාශ කරන්න කටයුතු කරන්නේ නැහෙනේ. ලෝකේ සද්ධර්මයේ තියෙන්නේ කරුණාව, දයාව, මෛත්‍රිය ගොඩනගා ගන්න මිසක් අනිත් අය හෙලන්න, කපන්න, කොටන්න, පෙරලන්න, බෙදන්න එහෙම නෙමෙයි ඈ. සද්ධර්මයේ තියෙන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව, සමාධිය තහවුරු කර ගැනීම සඳහා. එතකොට කියනවා සාස්ෘන් වහන්සේට ගරු කරනවා. දෙක, සද්ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. සද්ධර්මයේ කෙරෙහි කීකරු වෙනවා. ඔබ සද්ධර්මයට කීකරු නම් සද්ධර්මයේ පිළිපදින්න ඕන. අර ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ විශේෂයෙන් ආධ්‍යාත්මිකව ලෝකයාට පේන්න පිළිපදින්න නෙමෙයි. ඒව තියෙන වෘත. අපි හිමින් යනකොට ආන්න සංවර කෙනෙක්. එහෙම කියනවා නේද? දැන් හිමින් යන අය සංවරයිද? නෑ, මේක මෙතන ලෝකකාරයෙකුත් යනවා. හරි, හිමින් යන්නේ. විම බලාගෙන හිමින් යන්නේ. නේද? එහෙනම් කොහෙද තියෙන සංවර? චේතනාව ගැඹුරේ. එයා ධර්මානුකූලව ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියන තැනින්, ලෝභ, දේශ, මෝහ දුරු කරපු තැනින් නැගී සිටින ස්වභාවය තියෙනවා. ධර්මයට අනුකූල සංවර වීම කියන්නේ ඒක. සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙනවා, කීකරුකමක් තියෙනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝ පිරිස කෙරෙහි ගෞරවයක් තියෙනවා, කීකරුකමක් තියෙනවා. දැන් ගුරුවරයා ශාසන ගෞරවය මේ අගෞ මේ මේ හැල් කොට සැලකුවොත් එහෙම යාට ධර්මයේ පිහිටන්නේ නැහැ. ඉතින් අපේ සමහර ගුරුවරු බොහෝම ළඟින් ආශ්‍රය කරමින් සමහර උදවිය හරි යාළු මිත්‍රාදී විදියට ඉන්නේ. දැන් සමහර මහත්තුරුත් කියන මට ආවල් නායක හමුදුරු මගේ යාළුවා. එයා කියනා නේද? මගේ මිත්‍රයා කියලා කියන්නේ. එතකොට කවදාවත් එයාට ධර්මයේ පිහිටයිද? ධර්මයේ පිහිටන්නේ නැහැ. අපි වහරි යාළුවෙක් හැටියට, මිත්‍රයෙක් හැටියට ආශ්‍රය කරොත් ධර්මයේ පිහිටන්නේ නැහැ. එහෙනම් කොහොමද ආශ්‍රය කරන්න ඕන? ගුරුවරයෙක් හැටියට. ගුරුවරයෙක් හැටියට ආශ්‍රය නිශ්‍රය කරන්න ඕන. ඒ ගෞරවය, ඒ කීකරුකම් තියෙන්න ඕන. ඒ වගේම ධර්මයේ තියෙනවා වෘත ශික්ෂානේ, ධර්මයේ තියෙනවා ශික්ෂණයක්. ඒ ශික්ෂාපද වලට ගරු කරනවා. දැන් අපි හැමදාම මේ ධර්මදේශනාවකින් ඒ ඇති කරන්නේ ධර්මයේ ශික්ෂණය, ශික්ෂාපද තමයි පනවන්නේ. මේ විදියට බලන්න එපා, මේ විදියට බලන්න, මේ විදියට හිතන්න එපා, මේ විදියට හිතන්න, මේ විදියට සිත පිහිටවන්න, මේ විදියට ඥානය හසුරවන්න, මේ ආධ්‍යාත්මික ශික්ෂණය. බාහිර ශික්ෂණය තියෙන්න ඕන, ඒකත් මේ ඇත්තට තියෙනවනේ. බාහිර ප්‍රධාන ශික්ෂණයක් තියෙනවා. ඒක රජයක් විසින් පනවලා තියෙනවා, සමාජයක් විසින් පනවලා තියෙනවා, සංස්කෘතියක් විසින් පනවලා තියෙනවා. ඒක සම්මත ශික්ෂණය. මේ නිවන් දැකීම උදෙසා අවශ්‍ය කරන ආර්ය ශික්ෂණය හැමදාම මේ පනවන්නේ ඒ ශික්ෂණය. ඒ ඉන්ද්‍රිය සංවරය, ඒක තමයි හොඳට පිහිටවා ගන්න ඕන. එතකොට බාහිර ශික්ෂණයයි ආධ්‍යාත්මික ශික්ෂණයයි දෙකම එකට එකතු වුණාම ඒක ලොකු බලයක් බවට පත් වෙනවා. අන්න එයාගේ ළඟ තමයි ධර්මය පිහිටන්නේ. ශික්ෂාපද කෙරෙහි ගෞරවයෙන් යුක්තව, කීකරුකමෙන් යුක්තව ඉන්නවා. ඒ වගේම සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්තව, කීකරුකමෙන් ඉන්නවා. දැන් විශේෂයෙන් ධර්මයක් මෙනෙහි කරගත්තාම, ධර්මයක් උදා කරගත්තාම, ධර්ම මාර්ගයක් අවදි කරගත්තාම, දැන් සමහර උදවියට ඒ සමාධි මාර්ගයේ අවදි වෙලා තියෙනවා. ඒ අවදි වුණාම, ඒ අවදි වෙච්චයි ඒ සමාධි මාර්ගයේ කොහේ හරි අටුවක කොටුවක හංගලා තියලා Taman ඉන්නේ සාමාන්‍ය විදියට ඉන්නේ නැතුව. මොකද කරන්නේ? අර සමාධිය කෙරෙහි ගෞරවයෙන්, ඒ සමාධි ගෞරවයෙන් ආරක්ෂා කරනවා. දැන් වටිනා කියන මාලයක් තිබ්බහම Taman නිරන්තරයෙන්ම ඔක ගැන සැලකිල්ලෙන් ඔක ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. Tamanට වාහනයක් තියෙනකොට Taman ඒ වාහනය හොඳින් ගෞරවයෙන් ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. එතකොට සමාධියත් එහෙම ආරක්ෂා කරන්න ඕන. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. ඒක වඩන්න ඕන. එතකොට සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා, කීකරු වෙනවා. අන්න ශාසනයේ ඉස්සරහට ගොඩනගෙනවා. පින්වත් කස්සම, බුදු සසුනේ දියුණු වීම හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා ගැනීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා කියලා දේශනා කරා. මෙන්න මේ කරුණු පහ තමයි අනුගමනය කරන්න තියෙන්නේ. සද්ධර්මය අතුරුදහන් නොවී ලෝකේ පවත්වා ගැනීම සඳහා අපි කළ යුතු කාර්යයන් ටික. ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවේ තියෙන්න ඕන, සද්ධර්මය කෙරෙහි ගෞරවේ තියෙන්න ඕන. ඊළඟට ගුරුවරයා කෙරෙහි ගෞරවේ තියෙන්න ඕන, ශික්ෂාපද කෙරෙහි ගෞරවේ තියෙන්න ඕන, සමාධිය කෙරෙහි ගෞරවේ තියෙන්න ඕන. ඒක හොඳින් වර්ධනය කරගෙන ගොඩනගාගෙන ඉස්සරහට යන්න ඕන පින්නතුනේ. ඉතින් බොහොම වටිනා කියන අනුශාසනයක් අපි සිද්ධ කරේ. මොකද්ද ඒ සූත්‍ර දේශනාව? සංයුත්ත නිකායේ තියෙන්නේ, බලන්න පුළුවන්. ඒ කස්සප සංයුත්තේ සඳහන් වෙන්නේ සද්ධම ප්‍රතිරූපක සූත්‍රය. පළමු අනුශාසනයේ සියලු දෙනාටම තමන් දැන ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව මේක හරි මාර්ගයයි, මේක වැරදි මාර්ගයයි කියලා කියන්න එපා. තේරුණා නේද? තමන් දැන ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව මේක හරි මාර්ගයයි, මේක වැරදි මාර්ගයයි කියලා කියන්න එපා. කියන්න අයිතියකුත් නැහැ. ඔබ වැරදි මාර්ගයක යන්නේ කියලා ඇඟිල්ල දික් කරලා කියන්න බෑ කෙනෙකුට, ඔබ හරි මාර්ගයේ පිහිටලා නැත්තම්. ඒක සත්‍යයක්ද නැද්ද? ඒක එහෙම විය යුතුද නැද්ද? නිකම් හෝ පෙරලා ඒ තැනැත්තා ඔබගෙන් ප්‍රශ්න කෙරුවොත් මොකද්ද හරි මාර්ගය කියලා, ඔබට ඇත්තෙන්ම හරියට ප්‍රත්‍යක්ෂව මාර්ගය කියන්න බැරි නම් ඔබ අසරණ වෙනවද නැද්ද? අසරණ වෙනවා. ඔහේ කටදොඩවන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරයක් කියන්න බෑ. ඉතින් අන්න ඒ දේ මා සතුව තිබුණා. මම එක්තරා මිනිහෙක්ගේ මේ ධර්ම නිකේතනයකට ගියා. ගිහිල්ලා ඒ මහත්මයාගෙන් මා කියන දේවල් මොනවද කියලා මං අහගෙන හිටියා. මට ඕක ගිහියද පැවිද්දද කියලා මං බලන්නේ නැහැ. ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ධර්මයේ කියනවා නම් ඒ අයට අවධානය යොමු කළා ධර්මය අහනවා. ඒ මිනිස්සට මං අවසානයේ කිව්වේ ඒ සමයේ අවබෝධය නැති සමයේදී කිව්වා මට ඔබව වැරදි කියලා තේරෙනවා. හැබැයි මම ඔබට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඒවලේ මිනිස්සයා මගේ ළඟට දුවගෙන ඇවිල්ලා ඇහුවා මේ ඇයි ඔබ වහන්සේ වැරදි කියලා කියන්නේ නැත්තේ කියලා ඇහුවා. එතකොට මං කිව්වා ඔබතුමා පෙරලා මගෙන් ඇහුවොත් දැනට ඒ සමයේදී මේ අවුරුදු 20කට විතර කලින් ඒ සමයේදී මම කිව්වා මට තාම නැහැ ඔබ පෙරලා ඇසුවොත් හරිද මොකද්ද එහෙනම් කියලා ඇහුවොත් කියන්න තරම් දෙයක් මන් දන්නේ නැහැ කියලා. හැබැයි ඒ ඔය අනිත් අය කියන වගේ නම් කියන්න පුළුවන්. ආර්ය ශ්‍රාග මාර්ගයේ ගමන් කරන්න සතර සතිපට්ඨානය වරුදු කරන්න ත්‍රිපිටකයෙන් එහා වෙන දෙයක් නැහැ මෙච්චරයි තියෙන්නේ කියලා ඒ වගේ දෙයක් නම් ඉතින් බොරුවක් කියන්න පුළුවන්. නමුත් තමා තුලින් නැගී එන පැහැදිලිව පෙන්විය හැකි දර්ශනයක් මාසතුව ප්‍රත්‍යක්ෂ වී නැති බැවින් මට තාම කියන්න බෑ. එහෙම නැත්නම් මං උපාදානය කරගත්ත මොනවා හරි භාවනා ප්‍රතිපදාවකට ඕනම් තල්ලු කරලා මේක තමයි හරි කියලා කියන්න පුළුවන් අන්දයා වගේ. එහෙම කියන්න මට මන් දන්නේ නැහැ. මට පෞරුෂයක් පිහිටියේ නැහැ. ඒ වගේ මෝඩ පෞරුෂයක් පිහිටියේ නැහැ. සත්‍යයේ පිහිටලා මම කිව්වා මට තාම බෑ ඒක කියන්න කියලා. ඊට පස්සේ මං අවසානෙට ආයි හැරිලා උත්තරයක් දුන්නා. මං කිව්වා මට කවදක හරි ඒක කියන්න පුළුවන්කම ලැබුණොත් මං ඔබතුමා හොයාගෙන එනවා. අවබෝධ කරගත්තොත් මං යම් දහමක් එදාට මං ඇවිල්ලා මූණට ඇඟිල්ල දික් කරලා කියනවා ඔබ වැරදි කියලා. මිනිහා බාරගත්තා ඒක හාක් කියලා. හාක් කියලා බාරගත්තා. ඊට පස්සේ ඇත්තට මේ වැඩේ මම කළා. මම මේ කතන්දරේ පින්නතුන්ට කියලා තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න. ඔබත් අන්න ඒ වගේ කෙනෙක් වෙන්න පින්නතුනේ. දැන ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව මේ ලෝකේ ඔය පින්නතුන්ට මේ විශේෂයෙන් මේක මතක් කරන්නේ මේ ධර්මයට ගරහන අයට මතක් කරන්නේ ඔබ මගපළයකට පත්තුන් නැතුව මගපළයක් විවේචනය කරන්න අයිතියක් නැහැ. ඔබ මාර්ගපළයක් දැකලම ඉන්න ඕන පිස්සෙක් හරි කියන මාර්ගපළයක් විවේචනය කරන්න. ඒ කියන්නේ පිස්සුවට කියන එකක් හරි වංචාවට කියන එකක් හරි ප්‍රතික්ෂේප කරන්න ඔබ එන්න ඕන මගපළ දැකලා. එහෙම නැහැ නැතුව එන අය ඉන්නවනම් බුද්ධිමත් ජනතාව තීරණය කරන්න එයා මහා අන්ධ මිනිස්සෙද්ද නැද්ද යන්න පිළිබඳව. ඒක ඒ අය තීරණය කරන්න ඕන. ඒ පුජ්‍යලයාට ඒ අයිතිය තියෙනවද නැද්ද? විවේචනයට සුදුස්සෙද්ද නැද්ද කියලා තීරණය කරන්න. හරි. ওই ටික හොඳට ගලේ හිටපු ඉන්නක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ තමන්ගේ සිත්වල හොඳට ඍජුව පවත්වා ගන්න ඕන. ඒ දර්ශන ඥානේ තියාගන්න ඕන. හරි. ඊට පස්සේ පින්නතුනේ මම දන්නවා පොඩි පිරිසක් ධර්මයට ගැරහුවට බොහෝම පිරිසක් මේ ඉන්නේ බොහෝම දයාවෙන් නිවන් අවබෝධ කරගන්න. බොහෝම කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් ඉන්නේ නිවන් සාක්ෂාත් කරගන්න අරමුණකින් ඉන්නේ. අපිට දානමාන දෙන්නේ, අපිට ගිලන්පස දෙන්නේ, අපිට වාසස්ථාන මේවා හදලා දීලා තියෙන්නේ. අපිව ආරක්ෂා කරන්නේ, අපිව රැක බලා ගන්නේ, අපිට බෙහෙත් හේත් දෙන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ පින්නතුනේ. මේ බණ ටික අහගන්නනේ. නැත්තම් මොකෝ මේ කිරි දවා ගන්න, මසට ගන්න. අපිව හදන්න වැත්ත මෙන්න මේ ධර්මයේ ටික අහගන්න. එහෙම නේද? අපිට ගෙදර තියෙන මේ වැටකොළු ගෙඩිය හරි කඩාගෙන ගෙනල්ලා පූජා කරන්නේ, ගොටුකොළ ටික හරි කඩාගෙන ඇවිල්ලා පූජා කරන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ හාමුදුරුව අපි නිවන් දක්කයි අපිට නිවන් මාර්ගය කියා දෙයි කියලා. ඉතින් මා ශක්ති ප්‍රමාණය, මා දන්නා ප්‍රමාණය මට විෂය වන අන්දමින් මම දේශනා කරනවා. ඉතින් ඊට වැඩි දෙයක් කරන්න බෑනේ මට. තේනා නේද? ඊට වැඩි දෙයක් කරන්න බෑ. තථාගත බුදුහාමුදුරුවන් වහන්සේගේ වචනවල තියෙන සුවිශේෂ වචනයක් තමයි බුද්ධ ඥානයට විෂයවන පරිදි කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට අද ඉන්න කාලේ අය කෙලින්ම මේකම තමයි හරි කියලා කියනවා. නමුත් ලෞතර බුදු කෙනෙක්වත් එහෙම කියන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ. ඇයි? මේ බුද්ධ ඥානයට විෂයවන පරිදි කියලා දේශනා කරනවා. ඒකනේ ඇත්ත. ඊට වැඩි දෙයක් කියන්න බෑ. ඒ වගේම ආනන්ද හාමුදුරුවන්ටත් එහෙමයි. ඈ මාගේ ඥානයට විෂයවන පරිදි මට වැටහෙන පරිදි මම කියනවා. ඉතින් මම මේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් නොවන නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ප්‍රත්‍යක්ෂ කළම තමයි බලන්න ඕන. හැබැයි මේ කතන්දරේ කියන්නේ බොරු කියන කට්ටිය. බොරු කියන කට්ටිය කියන්නේ මං කියන්නේ ඇත්තමයි කියලා. ඔන්න ඕක තමයි බොරු කියන කෙනෙක් හොයන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නිදහසක් දීලා, බුරුලක් දීලා, චින්තන නිදහසක් දීලා යම් දේශනයක් කෙරෙනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයමයි. චින්තන නිදහස අහුරලා ලෝභ, ద్వේෂ, මෝහ කාවත් දන්නේ නැහැ මිනිස්සුන්ගේ හිතවලට. පුළුවන් තරම් චින්තන නිදහස ඉඩ දීලයි තථාගතයන් වහන්සේගේ ධර්මය විදහා පාන්නේ, දේශනා කරන්න පින්නතුනේ. නිවන අරමුණු කරගන්න. දැන් මේ දම් පින්කම් කරන හැම කෙන වෙලාවකදීම අපේ ස්වාමීන් වහන්සේලා ඔබට අනුශාසනාවක් කරනවා. මොකද්ද කරන්නේ? මේ හැමදේම නිවනට උපනිශ්‍රය වේවා. එහෙම නේද? නිවනට උපනිශ්‍රය වේවා කියන අදහසින්. ඒකට තමයි දම් පින්කම් කරන්නේ, බෝධි පූජා කරන්නේ, සිල් ගන්නේ, භාවනා කරන්නේ, සෑම ආමිෂ ප්‍රතිපත්ති පූජාවක්ම සිද්ධ කරන්නේ. මේ ඔක්කොම කරන්නේ ඒ අට මහා කුසල් සිද්ධ කරන්නේ ඔක්කොම. දස කුසල්, දස ඒ ධර්ම පුරන්නේ, දස පාරමී පුරන්නේ. මේ ඔක්කොම කරන්නේ නිවනට, නිවන අරමුණු කරගෙන, නිවන උපනිශ්‍රය කරගෙන. හරි. ඒකේ ගැඹුරක් තියෙන එක අවදි කරගන්න මම මේ කතන්දරේ කියන්න පටන් ගත්තේ. මේකෙන් හරියට අවධානය යොමු කරගත්තොත් ඔබට මෙතනම ඥානය අවදි කරගන්න පුළුවන්. නිවන අරමුණු කරගන්න. දැන් ඔබට අරමුණු වෙන්නේ මොකක්ද? නෑ ඉස්සෙල්ලා මෙහෙම කියන්නම්කො, නිවන තේරෙන්නේ නෑනේ. කොස් ගහක් අරමුණු කරගන්න. කොස් ගහ අරමුණු කරගෙන කොස් කොළයක් කඩාගෙන ඉන්න හරි, කොස් ගෙඩියක් කඩාගෙන ඉන්න හරි, කොස් අත්තක් හරි කඩාගෙන ඉන්න කියලා මම ඔබට කියනවා. දැන් ඔබට බහැලා එළියට යන්න සිද්ධ වෙනවා. කොස් අත්තක් කඩාගෙන ඉන්න. දැන් කුමක් අරමුණු කරගෙන යන්නේ? කොස් ගසක් අරමුණු කරගෙන යන්නේ. මොකද කොස් ගහෙන්ම තමයි අත්ත කොයි ගෙඩිය කොයි කොළයක් වුණත් කඩා ගන්න සිද්ධ වෙන්නේ. හරිනේ. දැන් කොස් ගහනම් අරමුණුයි නේද? වෙනසක් නැහැ. හැමෝම දන්නවා කොස් ගෙඩිය වල හැටි, දන්නවා කොස් කොළේ, දන්නවා කොස් ගහ, දන්නවා කොස් සිත, දන්නවා. හරි. දෙක, නිවන අරමුණු කරගන්න. එළියට බහින්. එනවද මොනවත් අදහස? එනවද? නිවන අරමුණු කරගන්න කියලා කිව්වහම එනවද අදහස? ඇයි ඒ ගැන අරමුණක් එන්නේ නැත්තේ? ඇයි පින්නතුන්ට අරමුණක් එන්නේ නැත්තේ? නිවන අරමුණු කරන්න පුළුවන් පින්නතුනේ. එහෙත් ඔබ අරමුණු කිරීම සඳහා භාවිතා කරන දේවල් වැරදි. හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් තේරුම් ගන්න මේ කාරණය. ඔබ භාවිතා කරන දේවල් වැරදි. ඒකයි නිවන අරමුණු කරගන්න බැරි. නිවන අරමුණු කිරීම සඳහා ඔබ භාවිතා කරන්නේ ඔබගේ සාමාන්‍ය බුද්ධියේ අවධානයේ, දැක්මේ, ප්‍රඥාවේ, ලෞකික ඥානයේ තියෙන ශක්ති ස්වභාවයන් තමයි ඔබ භාවිතා කරන්නේ. එහෙමද නැද්ද? ඒ කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම ටිකක් සහ ශක්තියින් ටිකක් තමයි නිර්වාණය අරමුණු කරන්න භාවිතා කරන්නේ. එවිට නිර්වාණය අරමුණු කරන්න හැකි වේද? ඒකට උත්තරේ බැ. බැරි හේතුව තමයි වැරදි උපාංග තමයි භාවිතා කරන්නේ. තේරුණාද? වැරදි උපාංග තමයි භාවිතා කරන්නේ. මොනවද වැරදි උපාංග? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඊට පස්සේ ඕක තවත් ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තාම, ඉතින් අපේ රැස් වෙලා තියෙන පැත්තෙන් ගත්තාම, ගොඩ ගැහිලා තියෙන පැත්තෙන් ගත්තාම, චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, ධර්ම ඒ පොට්ටබ්බ වශයෙන් දැනීම 15 ඔය දේවල් ටික තමයි මේ යොමු කරන්නේ. ඉතින් අපේ පින්නතුන් ඉගෙනගෙන තියෙනවා ධර්මයේ තුල ඉතාම පැහැදිලිව රූපයක් නොවේ නිවන, ශබ්දයක් නොවේ නිවන, ගන්ධයක් නොවේ නිවන, රසයක් නොවේ නිවන, ස්පර්ශ වෙන දෙයක් නොවේ නිවන, ඒ වගේම සංකල්පයක් මවන්න පුළුවන් දෙයක් නොවේ නිවන. දැන් කොහොමද ඉතින් නිවන අරමුණු කරන්නේ? එහෙමනම් ඔබ ළඟ තියෙන උපාංග වැඩක් නෑ නේද? නිවන් දකින්න බැරි පහක් හයක් සදායතන හයක් තමයි තියාගෙන ඉන්නේ. නිවන් දකින්න බැරි හයක් තියාගෙන ඉන්නේ ළඟ. අනිත් ඔක්කොම දකින්න පුළුවන් නිවන හැර. ඔබ ළඟ තියෙන උපාංග වලින් අනිත් ඔක්කොම දකින්න පුළුවන් නිවන හැර. ඉතින් අපි ළිඳේ ඉන්න මැඩියෝ වගේ, අපි කිව්වට මම නෑ, ළිඳේ ඉන්න මැඩියෝ වගේ මොකද හිතන්නේ? මේක තමයි ලෝකයේ, මේ ලෝකයේ තුල තියෙන රසාස්වාදයේ තුල, මේ ලෝකයේ තුල තියෙන දැක්ම තුල, මේ ලෝකයේ තුල විශේෂ වෙන ටික තමයි ලෝකය. ඔන්න මැඩියා. මැඩියා ඈතින් බලන්න ඕනේ තමා තුලින් මැඩියා අඳුන ගන්න. තමාගේ වට ප්‍රමාණය මුළු ලෝකෙම ඉන්නේ මැඩියෝ. ඒ සියලුම ලෝකයේ ඉන්න මැඩියන්ගේ වට ප්‍රමාණය තමයි සඩහායතන නැමැති මේ ලිංගැට්ටේ වටේට දිග පළලේ ස්වභාවයට විතරයි ලෝකය තියෙන්නේ කියලා. හරිද වැරදිද? ගෙම්බන්ගේ ස්වරූපය ඕක නෙවෙයිද? මැඩියන්ගේ ස්වරූපය ඕක නෙමෙයිද? එතකොට යම් තැනක හිර වෙලා ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? මුළු ලෝකෙම ඉන්න විද්‍යාඥයෝ වේවා, නාසා ආයතනයේ ඉන්න උදවියෝ වේවා, මේ ඔක්කොම ටික ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයෙන් ඔබට පැනපු අයද? නෑ, පැන්න නම් පැන්නේ ආර්ය ශ්‍රාවකයෙක් විතරයි. ඒගොල්ලෝ ඉන්නවා මේ උතුම් ධර්මය මේ හොඳට ටිබෙට් ජාතික ස්වාමීන් වහන්සේලා ලංකාවෙත් බොහොම අවබෝධයක් තියෙන උත්තමයෝ, මේ වෛරය ක්‍රෝධය පුරවගත්තේ නැති ස්වාමීන් වහන්සේලා ප්‍රගුණ කරන මේ දහමක් ඒක. එහෙම ඉන්න ඕන තරම් ගිහියොත් ඉන්නව, පැවිද්දොත් ඉන්නව, උතුම් ධර්මයට පාත්‍ර වෙච්ච බොහොම දුර්ලභව පහළ වෙච්ච ඒ අය හැරෙන්නට පින්නතුනේ වෙන කිසි කෙනෙක් නැහැ. වෙන කිසි කෙනෙක් නැහැ මේ ඉන්ද්‍රයන් හයෙන් එහාට පැනපු. අපිත් හිතුවේ නැහැ පින්නතුනේ අපිට ඕක පණින්න පුළුවන් වෙයි කියලා. අහම්බෙන් සිද්ධ වෙච්ච වැඩක්. හැබැයි ඉතින් ධර්මයේ නැතුව නම් ඉඳලා වැඩක් නැහැ කියන තැන හිටියා. මොකද අපිට තිබුණ නැහැ පින්නතුනි මහාන වෙලා ආවට පස්සේ මේ එල්ලෙන්න කියලා ලෝකෙ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ධනෙ තිබ්බෙත් නැහැ, භාර්යාවරු හිටියෙත් නැහැ, මේ සල්ලි තිබ්බෙත් නැහැ, බලය තිබ්බෙත් නැහැ, නිලය තිබ්බෙත් නැහැ. තිබ්බේ නැතුව නෙමෙයි, එල්ලෙන්න හිතෙන්නේ නැතුව ඇති. නැත්තම් ඉතින් තමන්ගේ පන්සලේ ඉල්ලෙන්න තිබ්බනේ මේ පන්සලේ අනාගතේ ලොක්කම හම වෙනවා කියලා. එහෙම එල්ලෙන අය නැද්ද? එහෙම එල්ලෙන අය ඉන්න ඕන තරම්. නමුත් අපිට එල්ලෙන්න හිතුන්නේ නැහැ. එල්ලෙන්න තිබුණෙත් නැහැ, හිතුණෙත් නැහැ. ඒක තමයි මට පේන දේ. ධර්මයෙන්ම විතරයි එල්ලුනේ. සබ්බරතින් ධම්මරති ජිනාති. ධර්මයෙන් එල්ලුනොත් ගොඩ. දැන් ඔයත් එල්ලිලා ඉන්නේ කොහෙද කියලා බලන්න. ඔන්න රස්සාවෙල්ලිලා ඉන්නවා. ඈ නැත්තම් නෝන කෙරෙහෙල්ලිලා ඉන්නවා. එහෙම නැත්තම් මහත්තයා කෙරෙහෙල්ලිලා ඉන්නවා. එහෙම නැත්තම් තමන්ගේ තියෙන කෙලෙස් වල ඕ ආසත්‍ය වෙලා ඇඹලිව වෙලා ඒවට වැහිලා ඉන්නවා. අල්ප ආශාදයන් වෙනුවෙන් ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වගේ ඉතාම ග්‍රාම්‍ය දේවල් වෙනුවෙන් ඇලි ගලි ඇති පොඩි දේවල් වෙනුවේ මම පින්නතුනේ පොඩි දේවල් වෙනුවෙන් ඇලෙන්න පටන් ගත්තා නම් මම අද මෙතන මහාන කෙනෙක් ඇරියට මේ බන කියන්නේ නැහනේ. මං චූටි දේවල් කරෙහි ඇලෙන්න පුරුදු වුණා නම් එහෙම උදැල්ලට කැත්තට පොරවට හරි ওই තියෙන දේවල් වලට හරි ඉඩමකට කඩවකට හරි මේ මම ඇලෙන්න පුරුදු වුණා නම් එහෙම මොකක් හරි පොඩි රස්සාවක් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් අර ගම්පලාවේ කිහිල් මණ්ඩියක් කරන් ඉන්න මිනිස්සෙක් පොඩි ළමයි 4-5 දෙනෙක් නම් අදලා තියේ මේ ඔන්න ඔහොම කෙනෙක් තමයි ඇලුනා නා තේරුණා නේද? ඇලුනා නම් ඒ වගේ කෙනෙක්. මේ වගේ උතුම් දර්ශනයකට අපි හිමිකම් කියන්නේ නැහැ. චූටි දේවල් වලට ඇලුනා නා. මගේ දැන් මාත් එක්ක හිටපු අනිත් යාළුවෝ මේ දේවල් වලට ඇලුනා. ඔවුන් සල්ලි වලට ලෝභ කළා, රස්සාවට ලෝභ කරා, පොඩි පොඩි එදා තියෙන ලාභ එය පිළිබඳව ලොකු ජාරුවෙන් කතා කරා. කරේ අතේ පයේ මාලයක් දාගෙන පොඩි බයිසිකලයක් අරගෙන ඒවයින් ලොකුවට ආඩම්බර වුණා. ඈ තමන්ගේ තියෙන ලස්සන පිළිබඳව, තරුණ භවය පිළිබඳව, ජවය පිළිබඳව අර යොබ්බන මදේ ඔළුවට ගහලානේ. යොව්වන මදේ ඔළුවට ගහලා ඒකෙන් හරි උදානෙන් හිටියා. ඉතින් අපිත් මහාන වෙන කාලේ අපේ යාළුවෝ කිව්වා උඹට පිස්සුද බං කියලා. තේරෙනානේ? නමුත් ඒ දේවල් වල හරයක් නැහැ කියලා තේරුම් ගත්තා. තේරුම් ගියා පින්නතුනේ. ස්වභාවයෙන් සසර පුරුද්දකුත් මෙලව මං හිතන්නේ නුවණින් බලද්දිත් මේ සමාජය සහ ලෝකයේ කොයිබකවත් එහෙම මේ හරයක් තියනවයි කියලා තැනක් නැහැ පින්නතුනේ. ජනාධිපතිකමවත් සක්විති රජකමේවත් හරයක් නැහැ. එන්න එන්න ආතති පීඩන නින්දා අපහාස ගැරහුම් වැඩි වෙනව මිසක් කොයිබකවත් තියනවද සාහනයක්? ඊළ නිලතල තරාගෙන රටවල් පාලනය කරනවනේ මිනිස්සුන්ට පින් දෙන්න ඕන අපි. එහෙමකෝ එච්චර කරදර ගොඩක් කරේ තියාගෙන අදිනවට. රෝහල් ප්‍රධානයන් තනතුරු අරගෙන ඒ බර අදිනවට අපි පින්දෙන්න ඕන. තේරෙනානේ? ඈ දිනතුනේ ඒ මාන්න උද්දච්ච කන්ටික තමයි ඒගොල්ලන්ට ඒ දුක දෙන්නේ. එන කවුරුත් නැහැ. ඈ මම ડોක්ටර් කියන මාන්නේම තමයි යා ඒ වෛරස් ගොඩේ තියන්නේ. ඈ ඒ ડોක්ටර් කියන මම මාන්නේ තමයි ඒකම තමයි යා මේ ගොඩේ තියන්නේ. ගෞරවණීය භාවය තමයි. වෙන දෙයක් නෑ. ඈ මම ජනාධිපති කියන මාන්නේම තමයි යා මහා දුක්ඛන්දරාක තියන්නේ. ඈ නිඳ නැති කරන්නේ. ඒ නිසා පිනතුරු ප්‍රඥාවන්තයෝ හැර යන තැන මෝඩයෝ පිලුංග ගහ නේද ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඕක තමයි. තේරෙනා නේද? එහෙනම් පැති දෙකක් නොඇලිය යුතු පැත්තයි ඇලිය යුතු පැත්තයි දෙක මාරු වෙලා දෙපැත්තට. නිවන් දකින්න කෙනා නොඇලිය යුතුයි කියලා හිතන තැන නිවනක් නැති මිනිස්සු ඇලිය යුතුයි කියලා හිතනවා. අප නොඇලිය යුතුයි කියලා හිතන තැන ඒ මිනිස්සු ඇලිය යුතුයි කියලා හිතනවා. ඒක තමයි හැටි. ප්‍රඥාහීන භාවය කියන්නේ ඕක පැහැදිලි. මේක හදවතත් එක්ක කරන ගනුදෙනුවක්. තමන්ගේ සිතත් එක්ක කරන ගනුදෙනුවක්. ඔබව අඩුම තරමේ සක්විති රජකමට හරි රැවටෙනවා නම් ඔබට නිවන වැහෙනවා. ඔබ මේ රටේ ජනාධිපතිකම දෙන්නම් කිව්වහම හරි ඒකට රැවටෙන ගුණේ ඔබ ළඟ තිබුණොත් ඔබ නිවන වැහෙනවා. ඔබට කෝටි ගානක ටිකට් එකක් දෙනවා ඇදෙනවා කියලා කිව්වහම රැවටෙන ගුණේ හරි තියෙනවා නම් ඔබට නිවන වැහෙනවා. ඔබට අහවල් කාර් එක අහවල් ගේ අහවල් සම්පත අහවල් දේ දෙන්නම් කියලා කියපු ගමන් රැවටෙනවද නැද්ද? රැවටෙනවා. ඒකනේ ඔය ලස්සන කෙල්ලෝ අංකල්ලාත් එක්කත් යන්නේ සමහරලාට. ඇයිද හරව දෙන්නම් කියලා කිව්වා මේකට රැවටෙනවා. ඊට පස්සේ ඉතින් එයාට අංකල්ද කවුද කියලා බෙන්නේ ගිහලා කසාද වෙන ගන්නවා. මේක කර ගන්නවා නේද? ඒ මායාවේ ස්වභාවය. මායя කියලා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ක්ලේශ මාර කෙලස් මරුවා ක්ලේශ මාර. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඒ සියල්ලම පෙනිපෙනී හැමදේම දෙන්න හැදුවා. අවසානයේ මාරය ඇවිල්ලා මොකද කියන්නේ? දින 7ක් ඇතුළත දවස් 7යි. දවස් 7ක් ඇතුළත ඔබට මේ රටේ සක්විති රජ වෙන්න පුළුවන්. එවිටත් සුද්ධෝදන මහරජතුමා කියලා කියන්නේ මේ ප්‍රාන්ත රජෙක් නෙමෙයි. සුද්ධෝදන මහරජතුමා කියන්නේ ඒවකට අධිරාජ්‍යය. ඒවකට අධිරාජ්‍යය. දැනට අපි සලකන්නේ එහෙම නැත්නම් අධිරාජ්‍ය බල වේග හැටියට ඔය එංගලන්තේ මහරජින හරි ඇමරිකාවේ හරි ඔය වගේ බලපරාක්‍රම රාජ්‍යයක් හැටියට සලකනවානේ. ඒ වගේ අධිරාජ කෙනෙක්. එතකොට ලෑස්ති ඉතාම පැහැදිලිව පෙන්වනවා. ඔබ දැන් මේ දේ අත්හැර දාලා ගියොත් රජතුමා සුදවුන් මහරජතුමා රජකමෙන් අයින් වෙලා ඔබට දෙනවා රජකම. ඊට පස්සේ ඔබට පුළුවන් නේද දැහැමිව යහපත් ධර්මිෂ්ඨව මේ රට පාලනය කරන්න පුළුවන් නේද කියලා මේ මාරය ඇවිල්ලා කියනවා. අපිට රැවටෙන්නේ නැද්ද? එහේ අපිටත් හිතනවනේ දැන් මම මට නම් හිතෙන්නේ නිකන් දැන් මම මේ රටේ රජ වුණා නම් සුරා ඇසල් ටික වහලා දාලා හරම් මස් කඩ ටික වහලා දාලා ඈ සිගරට් සුරුට්ටු නැති කරලා දාලා මිනිස්සුන්ට හැමදාම ධර්මානුකූල ප්‍රතිපත්ති ප්‍රතිවේද ටික මේ විනය ධර්මයේ මේවා හරියට හරිගස්සලා මේ රට හරීම සංයමයක් ඇති රටක් බවට පත් කරනවා හරි ෂෝක් කියලා හිතෙනවා. ඒ වගේම මේ මිනිස්සුන්ට ආහාර පාන ඉඳුම් හිටුම් නවාතැන් ඔක්කොම පහසුකම් දීලා මේ මිනිස්සු සෑහීමටපත් කරන්න පුළුවන් කියලා හිතනවා අර ගඩාෆි වගේ. ඒ සෑම නිවසකටම සතිපතා ආහාර මල්ලක්. සෑම කෙනෙකුටම නිවසක්. සෑම කෙනෙකුට විදුලිය නොමිලේ. සෑම කෙනෙකුට ඔක්කොම දීලා අවසානයේ මොකද වුනේ? මරුම් කාලා මැරෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අපි හිතනවා මේ මිනිස්සය සෑහීමටපත් කරන්න පුළුවන් කියලා. නැත්තම් අපිත් හිතනවා සෑහීමටපත් විය හැකි කියලා. ඒ දෙකම තියෙනවා. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. වෙන්නේ නැති දෙයක්. ඒක පස්සේ යන්න එපා. එතකොට බුදුහාමුදුරු මාරයට දීපු උත්තරේ මොකද්ද කියලා දන්නවද වෙන්නේ දවස් 7ක් ඇතුළත රක්විති රජ වෙන්න පුළුවන්. සක්විති රජ වෙලා දැහැමිව ලෝකේ රට පාලනය කරන්න පුළුවන් කියලා කිව්වහම මාරයට දුන්නු උත්තරේ. මාරය එක මිනිස්සෙක් වෙනුවෙන් මේ හිමාල පර්වතය එක මිනිස්සෙක් වෙනුවෙන් මට පුළුවන් රත්තරම් පර්වතයක් කරන්න. එක මිනිස්සෙක් වෙනුවෙන් මම මේ හිමාල පර්වතේ රත්තරම් කන්දක් කරලා දෙනවා. ඒ මිනිස්සයා සෑහීමටපත් වෙනවා නේද? ඔබ නිකන් හිතින් උපකල්පනය කරලා බලන්න. ඔබට දැන් බුදුහාමුදුරුවන්ගේ තියෙන ඍද්ධි ප්‍රතිහාරයේ බලයෙන් හිමාල පර්වතය, මේ හිමාල පර්වතය කියන්නේ මේ ලංකාවේ තියෙන මේ සිරිපාදේ වගේ පර්වතෙ නෙමෙයි, තේරෙනවනේ, අපේ රටට වඩා විශාල මහා විශාල කඳු බන්තියක්, ඈ විශාල කඳු පර්වතයක්. එතකොට මේ පර්වතේ මම රත්තරම් පර්වතයක් බවට පත් කරලා දෙනවා. සෑහීමටපත් වෙනවා නම් දැන් ඔබත් හිතන්න මට ඔන්න හිමාල කන්ද පර්වතේ රත්තරම් කරලා බුදුහාමුදුරු දෙනවා. දැන් ඔබ මොනවද කරන්න කියලා කියන්න බලන්න එකෙන් ඉස්සෙල්ලම. වැඩ 10ක් කියන්නකෝ මම කරන. හිමාල පර්වතේ රත්තරම් පර්වතයක් බවට පත් කරොත් එහෙනම් ඉස්සල්ලාම කරන්නේ රටේ ණයට කියලා දානවා. එහෙමද? මොනවද කරන්නේ? කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් උත්තර දෙන්න බලන්න. ආරම්භයක් ගන්න. අම්ම මොකද කරන්නේ? හාමුදුරන්ට ගැලන පූජ කරනවා නේ. එහෙනම් ඈ ඈ හිමාල පර්වතේ රත්තරම් පර්වතයක් කළා ඔබට දුන්නොත් ඔබ මොකද කරන්නේ? පළවෙනි එක තමයි ඉස්සල්ලාම නේද? කොහොමද කරන්නේ? ඉස්සල්ලාම මෙච්චර ලොකු පර්වතයක් දැන් මිනිස්සු මේක අනිවාර්යයෙන් හොරකම් කරනවා. ඒ නිසා හිමාල පර්වතේ වැට කළා වැටක් ගන්න ඕනේ. නිකම් වැටක් නෙවෙයි කරන්ට් වැටක් ගහන්න ඕනේ. ඈ? ආ. ඉතින් ඊට පස්සේ මේ පර්වතය දරා ගන්න, මේ පර්වතය අල්ල ගන්න මොනතරම් ත්‍රස්තවාදී බලවේග නේද රටවල් තැත් කරනවාද? ඒවටත් ඊට පස්සේ සටන් කරන විශාල පිරිසක් හදන්න වෙනවා. ලොකු වැඩක් වෙනවා. ඒ නිසා එහෙම එකක් කිව්වොත් එහෙම කියන්න වෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ හිමාල පර්වතය මේ මට රත්තරන් කරලා දෙනවට වඩා ලේසි සක්විති රජකමත් අතහැරලා බුද්ධත්වයට පත් වූ ඒ උතුම් ආර්ය මාර්ගයේ මට දිශාව දාරණ සේක්වා. ඒව නේද කියන්නේ? ඇත්තට ඔබ එහෙම කියයිද? එහෙම කියන්න බැරි නම් නිවන් දකින්න බෑ. එහෙම කියන්න බැරි නම් නිවන් දකින්න බෑ. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ආසත් භාවේ නැහැ කියන එකනේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ ලෝකයේ කෙරෙහි ඒ ආකාරයට සිත රඳවන්න ලෑස්ති නැහැ කියන එක. ඒ නිසා පින්නතුනි, හිතෙන් හොඳ සටන්කාමීෙක් වෙන්නම ඕන ඔබ නිවන් දකින්න. හොඳයි, අපි කතාවේ ආරම්භයේදී මතක් කළා, ඔබ වැරදි උපාංග තමයි යොදවන්නේ නිවන් දකින්න. ඒකයි ඔබට නිවන් දකින්න බැරි කියලා. පැහැදිලිනේ? දැන් ඒ උපාංග වලින් පොත් කියවනවා 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 කිසි හාමුදුරු කෙනෙක් දකින්නද? එනයි ත්‍රිපිටකාචාර්යවරු ඔක්කොම නිවන් දකපු අය වෙන්න ඕන. ඈ දැන් ඔය ඉන්නවනේ මේ ධර්මාචාර්ය කරගත්ත අය ඉන්න ගොඩක් අය මෙතනත් ඉන්න. ඉතින් ධර්මාචාර්ය කරපු ඔක්කොම ධර්මාචාර්ය වෙන්න අඩුම තරමේ මගපල නිවන් සාක්ෂාත් කරගන්න ඕන. මේ ධර්මාචාර්ය කියලා කවුරු හරි පදක්කමක් දීලා හරියන්නේ නැහැ. ධර්මාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ මගපල ලැබුව අයෙකුට පමණයි. වෙන කිසි කෙනෙකුට ධර්මයේ කියන්න අයිතියක් නැහැ. අයිති වගේ කිව්වට කියන්න ධර්මයෙන් කියන්න අයිතියක් නැහැ පින්නතුනේ. ඇයි? අන්දේ කොහොමද පින්නතුනේ වර්ණ ගැන පැහැදිලි කරන්නේ? ලෝකය ගැන මේ කතා කරන්නේ. ඇස් ඇරෙන්නේ නේද? පොදුන් සත්‍යය කියන්නේ අන්දේව. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙමයි කියලා ඔප්පු වෙනවා. අද වගේ ධම්මසප්පවතුන් සූත්‍ර දේශනාව දේශනා කරපු දවසකදී එන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඇස් තිබිලා නැහැ නේ. මේ සිද්ධාර්ථ කුමාරයාට ඇස් තිබිලා නැහැ. මේ ධම්මචක්කුසේ පහළ වුණේ සම්බුද්ධත්වයේ සමග, සම්බුද්ධ ඥානයේ සමග. චක්කු මුදපාදී. චක්කු මුදපාදී. එහෙමනම් ඒකේ අදහස් වෙන්නේ මට ඇස පහළ වුණා, කලින් මට ඇස තිබුණේ නෑ. එහෙනම් පුහුදුන් හැම කෙනෙක් මන්දයි. ඒ අන්ධභාවයෙන් ලෝභ ද්වේෂ මෝහවල පැටලිලා ඉන්නේ. ඒ අන්ධභාවයෙන් මිදෙන්නේ ධර්ම චක්ෂුෂේ පහළ වෙනකොටමයි. එහෙනම් ධර්ම චක්ෂුෂේ කියලා කියන්නේ මේ ඇසටද? මේ මස් ඇසටද? චක්කු විඤ්ඤාණයටද? නෑ. එතකොට ඥානං උදපාදී. ඥානය කිව්වේ මේ ඔබට තියෙන ওই ඥානයද? ඔබට ওই ඥානය කියලා මොනවද තියෙන්නේ? ඔව්, ගණන් ටිකක් හදාගන්න පුළුවන් ඥානේ. ඊට පස්සේ ඉතින් යම් යම් ක්‍රියාකාරකම් ටිකක් කරන වැඩපිළිවෙලක් ඔකේ තියෙන ඥානය. කෙටියෙන් කිව්වොත් ඉන්ද්‍රිය ඥානයනේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත දැනුමක් පුරවගත්ත එකට අපි කියනවා ඉන්ද්‍රිය ඥානය. ওই ඥාන වැඩන්නේ. ඔය ඥානේ තියෙන වූ ශක්ති ධාරා කොච්චරේද වන්නේ වන අවබෝධ කරන්න බෑ. ගණිතේනේ ලෝකේ තියෙන මහා බලවත්ම. මේ වෙනකොට හරි ගණන්ම ශේත්‍රේ ඕන දෙයක් ගණිතෙන් කරන්න පුළුවන්. මහා පුදුම වැඩ කරන්න පුළුවන්. පුදුම බෙදීම් බෙදන්න පුළුවන්. බලන්නකො නිවන සමාන කරලා බලන්න, සාපේක්ෂ කරලා බලන්න ওই ගණිතේ පුළුවන්ද කියලා බලන්න. අල්ලලා බලන්න. එහෙම නැත්නම් තියෙන භෞතික විද්‍යාවෙන් බලන්න බෑ. අපේ ওই සිග්මන් ෆ්‍රොයිඩ් මහත්තයාගේ පොත් එහෙම මම බලලා තියෙන බොහොම ගෞරවයෙන්. එතුමා හරිය දක්ෂයෙක්, නූතනේ මෑත කාලයේ බිහි වුණු මනස පිළිබඳව හොඳ අවධියකින් බලාගෙන සිටපු ශිෂ්ටයෙක්. ආ කියන්න කතා නැහැ. මනස අපිට තියෙන හිතන්න බැරි දේවල් කෝණයකින් දැකලා තියෙනවා. එනකට එක දෙයක් වැටහි ගියා. සිග්මන් ෆ්‍රොයිඩ් නිවන් දැකලා නැහැ. තේරෙනා නේද? යා අභිධර්මයේ වගේ දේවල් වලින් කියවෙන දේවල් මනෝ කාරක ධර්මවල ස්වභාවයන්, හැඟීම් වල ලක්ෂණ, ස්වභාවයන්, මානසික ලක්ෂණයන්, මානසික රෝග පිළිබඳව, මානසික ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට පැහැදිලි කරලා තිබුණාත් එයාට නිවන් දකින්න ඒකේ Nirodhe දකින්න බැරි වුණා. එහෙනම් මනසේ ස්වરૂපය දකින්න එක එකක්. ඒකේ Nirodhe දකින්න ඕන, නිවන දකින්න. හරි. දැන් ඔබතේ ඔබ ළඟ තියෙන ශක්තියින් එකකින්වත් මේ නිවන් දකින්න බෑ. දැන් ඔබ තේරුම් ගත්තද හොඳට? හොඳට වටහා ගත්තද? වැඩක් නැහැ. ඔබ කුණු බක්කේට දාන්න. මොනවද දාන්නේ? ඉන්ද්‍රයන් සයම දානවා මේ ගමන යද්දී කුණු බක්කේට. අර මං කලින් මතක් කරානේ නිවන් පුරයට යන ෆ්ලයිට් එකක් එනවා අපි ඉස්සර කිව්වනේ ගුවන් යානයක් එනවා මේ ගුවන් යානයේට පොඩි කොන්දේසියක් තියෙනවා සමහර රටවල් වලට යනකොට ගෙනියන්න බැරි දේවල් තියෙනවනේ කොන්දේසි තියෙනවා ඒවා ගෙනියන්න බෑ ස්කෑන් කරලා බලනවා එහෙම නැත්නම් බල්ලෝ දාලා බලනවා නැකුත් දේවල් බලලා ඒ කොටස් ගෙනියන්න දෙන්නේ නැහැ වගේ මේ නිවන් පුරයට ගෙනියන්නත් බැරි දේවල් තියෙනවා කොන්දේසි තියෙනවා මොකද කොන්දේසිය මේ ලෝකයේ කිසිම දෙයක් රැගෙන නොඉන්න එහෙම නැත්තම් මේ ලෝකයේ කිසිම දෙයක් ගැනීම ගෙන යෑම තහනම් අපි හිතමු ගුවන් තොටුපළේ කියලා අර ගුවන් තොටුපළේ දාලා තියෙනවනේ නේද කඩු කිනිසි පිස්තෝල අරව මෙවා මේ වගේ ගෙනියන තානම් කියලා ඉස්සරහා දාලා තියෙනවා ඒ වගේ මෙතන දාලා තියෙනවා මුළු ලෝක බෝලේ ඇඳලා මිනිස්සෙක්ගේ රූපයක් ඇඳලා දාලා තියෙනවා මේ ලෝකයේ කිසිම දෙයක් රැගෙන ඒව තහනම් කියලා දිනනවා මේ ලෝක බෝලේ ඇතුලේ තියෙන කිසි දෙයක් රැගෙන එන්න එපා නියම් පුරේ කියන්නේ කෙලින්ම මේ අනිත් රටකට යනවා වගේ නෙමෙයි කෙලින්ම අපේ ලෝකේ අතහැරලා යෑම මේ ඒ වගේම මේ පොඩි සලකුණක් ගහලා තියෙනවා මගක් දන්නවද සලකුණ ගහලා තියෙනවා මේව ටර්න් සලකුණ ඇඳලා ඒකට කතරයක් ගහලා තියෙනවා කතර කියන්නේ කපල තියෙනවා මාර්ගයේ යන කට්ටිය දන්නවනේ මෙහෙම ටර්න් සනකුල දාලා ඉවරලා කතර ගහලා ගහුවොත් ටර්න් එකක් ගන්න එපා කියලා නේ කියන්නේ නේ හරි එතකොට මේ මාර්ගයේ තියෙන්නේ මොකද්ද රිටර්න් බෑ රිටර්න් බෑ ටර්න් එකක් ගන්න බෑ දෙන්නේ නෑ මොකද කරන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් අරගෙන දැන් ගුවන් යානයට යන්න බෑ. තමල දාලා තමයි එන්න සිද්ධ වෙන්නේ. ලැස්තිද? ආයි ටර්න් එකක් ගන්නත් බෑ. ඔන්න ඔය ආකාරයටයි මේ නිවන් මග යන්න අපි එන්න ඕන. අපේ ඉන්ද්‍රියන් ලොකු කරගෙන, අපේ මාන උද්දච්චකම් ලොකු කරගෙන, අපේ පට්ටන් තනතානාන්තර ධන සම්පත් ලොකු කරගෙන, ඒවයි මත්තේ ලිලා මේ කූමෙහියෝ වගේ ඉන්න අයට නිවන් දකින්න බෑ. ඒවා දාලා එන්න ඕන මනසින්. ඒව තිබුණා මේක මහ පොළොවේ තියෙන්නේ. කාටයි තිබුණත් ඒව මහ පොළොවේ තියෙන්නේ. කාටවත් ගෙනියන්න බෑ, මහ පොළොවේ ගඩොල් මහ පොළොවටම තමයි, මහ පොළොවේ යකඩ මහ පොළොවටම තමයි. ඒ යකඩ ආයිත් පස් වෙනවා, ආයිත් ඒ පස් කවදක හරි ආයිත් යකඩ වෙනවා. මොනව හරි අඩුවක් තියෙනවද? නිවන අවබෝධ කර ගැනීමට අමහසු අඩුවක් තියෙනවද? දේශනා කරන ලද ධර්මයේ අපි බලමු ඔය කාරණේ තේරුම් ගත්ත ප්‍රමාණය කොහොමද කියලා. හරි, දැන් ඔබ මේ ලෝකෙ කිසිම දෙයක් රැගෙන එන්න බෑ. ඔබට ගිහින් ගුවන් යානේ නගින්නයි තියෙන්නේ. බලන්න ඔබ ලබාගත්ත සීට් එක නම්බරේ කීයද කියලා. ඔබ වාඩි වෙන සීට් එක බිස්නස් ක්ලාස්ද ඉකොනොමිද කියලා බලන්න. ඒ වගේම තමන්න හම්බෙලා තියෙන සීට් එක පිටිපස්සෙම එකක්ද ඉස්සරහා එකක්ද මැද එකක්ද කියලා පොඩ්ඩක් බලන්න. වින්ඩෝස් එක ළඟද තියෙන්නේ, වින්ඩෝස් ළඟද තියෙන්නේ, එහෙම නැත්නම් මැද සීට් එකක්ද කියලා බලන්න. ඇත්තටම පුළුවන් ද ඔබට මේ ගමන යන්න, පැමිණෙන්න, මේ ලෝකේ කිසිදු දෙයක් රැගෙන එන්නේ නැතුව? ඔබ සැබෑ අවබෝධයට පත් වෙනවා නම් ඔබට ඇත්තෙම මේ ලෝකේ අත්හරින්න මනසින් පුළුවන්. මේ මනෝමය දෙයක් නේද මේ තියෙන්නේ, මිරිඟුවක් නේද තියෙන්නේ, මේ අයිතියක් නැති දෙයක නිකම් මනෝ සංකේතයක් නේද මේ හිත ඇතුලේ තියෙන්නේ. භෞතික දේ එහෙම තියෙනවා, මම හිතෙන් අතහැරියත් නැතත් කියලා ඒක Taman තේරෙන්න ඕන. සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. දැන් ඔබ නිවස අතහැරියයි කියලා, මනෝමය නිවස අතහැරියයි කියලා නිවස නැති වෙන්නේ නැහැ. මනෝමය තමන්ගේ කාර් එක අතහැරියයි කියලා තමන්ට කාර් එක නැති වෙන්නේ නැහැ. මනෝමය භාර්යාව අතහැරියයි කියලා තමන්ට භාර්යාව නැති වෙන්නේ නැහැ පින්නතුනේ. මනෝමය මම කියන ස්වභාවය අතහැරියයි කියලා මෙතන මම නැති වෙන්නේ නැහැ. ඒව නැති වෙන්නේ පින්නතුනේ. මේ අයිතිය කියලා කියන්නේ, කෙලෙස් කියලා කියන්නේ, තණ්හාව කියලා කියන්නේ, ආශාව කියලා කියන්නේ මොකද්ද මේ? මානසික දෙයක්. භෞතික දෙයක් එහෙම නෙමෙයි. මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා නිසාන වෙනතුනේ මේ මේ පටලැවිලි තියෙන්නේ. ඉතින් ওই මනෝමය සිහින ලෝකයෙන් නිදහස් වෙන්න. හීන දැක දැක, හීන සපල කර කර, හීන විඳ විඳ, හීනෙන් අඬා අඬා, හීනෙන් hina වෙවි. ඔය ඉන්නේ. ඔය ඇවිදගෙන ගියාට ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බුදුවරුන්ට. හීනෙන් hina වෙවි, හීනෙන් අඬාඬ, හීනෙන් බැඳීම් හදාගෙනයි ඔය ඉන්නේ. ඒක තේරේ කවදක හරි අවදි වෙච්ච දවසට. අන්න එදාට ඇවිල්ලා ගියයි, අනේ ඕසායනි ඒ දක්වා මම දැනගෙන හිටියේ නෑ, අපි හීනෙන් තමයි ඇඬුවේ, හීනෙන් තමයි hina වුනේ කියලා. සියලු මිනිසුන් යම් සිහිනයක් තමයි ඔය දකින්නේ. ඒ හීනේ තමන්ට ආවේනික විදියට තමන් හදාගත්ත හීනේ. පෞකම් කළා, පෞරස් කරලා, පවවිඳවන සිහිනේකුත්, පින් රැස් කළා, පින විඳවන හීනේකුත්, නොයේකුත් ගති ලක්ෂණ ඇති කරගෙන ඒ හීනවල අතරමං වෙච්ච ගුණේකුත් තමයි ඔය සියලු මිනිස්සු ළඟ තියෙන්නේ. නිවන් දකින්නවද නැත්නම් තව දුරටත් අර සින්දුව කියනවද? මොකද සින්දුව? මගේ සිහිනේ මට දකින්න ඉඩ අරින්න. ඔය හීනේ දැක ඉඩ අරින්න පුළුවන් අපිට. ඔය හීනේ දැක දැක ඉඳලා කොහේ යයිද කියලා දන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණවලට, සංසාරේ අපා දුක්වලට කොහේ පෙරලිලා යයිද දන්නේ නැහැ. චුතිචිත්තයක් මොන විදියට කරගෙලා ඇයිද කියන්නේ අපි දන්නේ නැහැ. කරපු දේවල්, පෙරපු දේවල්, ওই හැංගිච්ච දේවල් මතක් වෙලා පෙරලිලා හිටපු ගමන් නොසිතපු වෙලාවල් වල මතු වෙනවනේ. ඒ වගේ චුතිසිතද මොන වගේ මේ බලපෑමක් ඇයිද කියන්න බෑ. හිතෙන් නැද්ද පින්නතුනේ මේ බර භාගයක් වගේ, කරත්තයක් වගේ කර තියාගෙන ඉන්න මේ උපාදානස්කන්ධය, මේ මානසික කරත්තේ බිමින් තියන්න හිතෙන් නැද්ද? මානසික කරත්තේ. රූප කියන්නේ මානසික, වේදනා කියන්නේ මානසික, සංඥා කියන්නේ මානසික, සංකාර කියන්නේ මානසික, විඥාන කියන්නේ මානසික. මානසික කරත්තේ. රූප කියලා කිව්වට රූපවල තියෙන ස්වરૂප තේරෙනා නේද? ඒක තේරෙන්නේ? අපේ රූප කියලා කිව්වට රූපවල තියෙන ස්වરૂප. දැන් මේ මාව මෙතන ඉන්නවා. දැන් රූපේ මෙච්චරයි නං රූපේ කියන්නේ. මාව හැම කෙනාට මේක වගේ පේන්න ඕන. එක්කෙනෙක් ඉන්නව මන් දිහා දත් මිටි කකා මූ දිනේට අකා ධර්මයේ විකෘති කරනවා මූට එහෙන ගහන්න ඕන කියන්නේ. ඉතින් ඉන්නව අනේ අපිට දුර්ලභ ධර්මයක් දේශනා කරන උතුම්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට අතිශයින්ම දුර්ලභයි. මේ කේගියා ඉන්නවා. තව එක්කෙනෙක් මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඉරිසියාවෙන් තණ්හාවෙන් ඉන්නවා. මේ මොයකුත් දේවල්. එක එක විකාරේ මිනිස්සුන්ට හිතන දේවල් ඒ එක තැනකවත් මම නෑ. ඒ මිනිස්සුන්ට හිතන දේ ඒ මිනිස්සයා තුලින් මන් දිහා බලනවා. ඉතින් මට එක එක දේවල් කියනවා. අපි අර දලයි ලාමා වහන්සේගේ ඉන්න මේ පළවෙනි ලාමා වරුන්ගේ පළවෙනි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. උන්වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේට අපේ ඊට මහත්මයෙක් කිව්වා මේ ඔබ වහන්සේ මෙච්චර කාරුණික කෙනෙක් බවට පත් වුනේ ගොඩාක් මේ කාරුණික කෙනෙක් බවට පත් වුනේ කොහොමද කියලා ඇහුවා. උන්වහන්සේ දීපු උත්තරේ දන්න මොකද්ද කියලා. උන්වහන්සේ කිව්වේ නෑ මං හරි අමාරුවෙන් කාරුණික කෙනෙක් උනේ වන භාවනා කරලා. ඔව් අමාරුවෙන් කිව්වේ නෑ උන්වහන්සේ කිව්වා ඒ ඔයා දකින විදිය කියලා. ඈ අකාරුණික කෙනෙක් આવුත් එයාට ඒ විදියට තමයි මම වෙන්නේ කිව්වා. ඉතින් මටත් එච්චරයි කියන්න තියෙන්නේ. ලෝභ මිනිස්සෙක් ඇවිල්ලා දිහා මං දිහා ලෝභීක් වගේ බලනවා. ඊර්ෂ්‍යා සාගත මිනිස්සෙක් ඇවිල්ලා ඊර්ෂ්‍යාකාරයෙක් වගේ බලනවා. ඈ ධර්මානුකූල කෙනෙක් ඇවිල්ලා ධර්මානුකූලව මං දිහා බලනවා. වංචාකාරයෙක් ඇවිල්ලා මගේ දිහාත් වංචාකාරයෙක් වගේ බලනවා. කපටියෙක් ඇවිල්ලා මගේ දිහා කපටියෙක් වගේ බලනවා. සිල්වත් මිනිස්සෙක් ඇවිල්ලා මන් දිහා සිල්වත් වගේ බලනවා. එයාගේ බලන විදිය. ඒ ඔබට පේන විදිය. ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා කවුරු හරි කියනවනම් ඔය මේ බේරුමට කියන්නේ අඟ බේරුමට කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා කියනවනම් යන්න කෙලිම බුද්ධ කාලයට. බුද්ධ කාලයට ගිහිල්ලා බුදුහාමුදුරුව පෙනුනද හැමෝටම බුදුහාමුදුරුව විදියට. ඕකේ ඒක උන්වහන්සේලා කියනවනේ ඕක ඕක කියන්නේ බේරුමට කියලා. මං අහන්නේ බුදුහාමුදුරුව ඔක්කොටම පෙනුනද එක වගේ. ඒකට උත්තර දෙන්න අහන්නකෝ ඔය එහෙම කියන කෙනෙක්ගේ. අර දේවදත්ත ඉන්නකම්ම දත් මිටි කකා බැලුවේ බුදුහාමුදුරුව දියා. ඈ ඊට පස්සේ අජාසත්තට උගන්වලා අජාසත්තත් එහෙමයි හිටියේ. ඒ සිත් හැදුවාම ඒ සිත් පෙළඹෙනවා. දැන් අගේට තමන්ගේ තාත්තට සෙනෙහසින් හිටියේ අර දේවදත්තයම තමයි ගිහිල්ලා අර මේ තාත්තා කෙරෙහි වෛරය ඇති කළා. ඉතින් ඒ වගේ පින්නතුනේ අපි කෙරෙහි ධර්මයේ කෙරෙහි වෛරය ඇති කරන මිනිස්සු කොච්චර ඉන්නවද? බුදුහාමුදුරු කෙරෙහි වෛරය ඇති කරවන කොච්චර මිනිස්සු ඉන්නවද? දැන් ඔය මේ මුස්ලිම් ආගමිකයන් කෙරෙහි අනේ ඔයගොල්ලන්ට කරපු අපරාධයක් නේ අපි. නොයෙකුත් නොයෙකුත් දේවල් කියලා මේ බුදුහාමුදුරු කෙරෙහි වෛරය ඇති කරවනවනේ. මෙච්චර සාන්ත පිළිමයක් දිහා බලාගෙන වෛරය ඇති කරවන. හැබැයි නුවණක් නැති මිනිස්සයා තමයි මේ විදියට හොල්ලන්න පුළුවන්. නුවණක් තියෙන කෙනා අවදීන් බලනවා, මේ විවේචකයා දිහා බලනවා කොහොමද මේ විවේචනය වෙන්නේ කියලා. මේ මොහුගේ මූණේ ස්වරූපයේ හැඩයවත් අඩුතරමේ බලනවා මේ මිනිස්සයාගේ මූණේ ලේ කඳුලක්වත් තියෙනවද කියලා. ඒ කියන්නේ අවුරුදු එකමාරකට කලින්වත් දවසක hina වෙලා තියෙනවද කියලා බලනවා. ඒවත් නැති මිනිස්සෙක් ඉතින් කියලා දෙයක් බාර ගන්න පුළුවන් කම නෑ. දැන් දන්නව නේද දැන් නිවන් දකින්න කරන්න ඕන වැඩේ? තේරෙන්නේ? සියලු ආශාවන් අත්හරින්න. සියලු බැඳීම් අත්හරින්න. සියලු මානසික මුලාවන් අවිද්‍යාවන් අත්හරින්න මෝහය දුරු කරන්න. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කිව උතෙන්ට. අශේෂ විරාග නිරෝධෝ කිව උතෙන්ට. සියල්ල අත්හරින්න. අශේෂ විරාග නිරෝධ සියල්ලට නොඇලෙන තත්වය විරාග. හැබැයි මේක විඥානගත වෙලා කරන්නේ අපේ පින්නතෝ. මං කිව්වනේ නිවන් දකින්න හදන්නේ වැරදි උපාංග ටිකක් කරගෙන. දැන් මේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ හොඳට අහනවා. අහල කොහටද යන්නේ? විඥානගත වෙනවා. විඥානගත වෙලා විඥානේ ඇතුලේ ලොකු පොරයක් හදාගෙන ලොකු යුද්ධයක් නිකන් දාණ්ඩෝම් පටාන් කියලා වගේ අර වෙටි කුපුරනවා වගේ ලොකු යුද්ධයක් යන විඥානේ ඇතුලේ. ඊළඟට කියන භාවනාව හරිම අමාරු. හිත හරිම මෙල්ල කරන්න අමාරුයි. හිත සංසුන් නැහැ. ඈ මොකද මේ මේ මෙයාට වෙලා තියෙන්නේ? විඥානගත වෙලා. විඥානගත. විඥානගත වුණා කියලා නිකම්ම විඥානයක් වෙන්නේ නැහැ. ඉතින් පංච උපාදාන ස්කන්ධයම එතෙන්ට එනවා හවුලට. නේද? අවුල මේ එකක් තනිව පිහිටන්නේ නැහනේ. තනිව පිහිටන්නේ නැහැ. ඒ මිනිස්සේ ජීවත් වෙන්නේ නැහනේ ඒකී ශක්තියකින් නේ. සියලු ශක්තියින් වලින් ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ. අපිට මේ සතර මහා භූතයන්ගේ එකක්වත් නැති වුණොත් ජීවත් වෙන්න බෑ. ඒ මනසටත් එහෙමයි. මනසටත් එකක්වත් නැතුව ජීවත් වෙන්න බෑ. සාමූහිකව ඉන්නේ. දැන් ප්‍රධාන කාරණේ බාධකයේ බිඳ ගන්නව නම් බිඳ ගන්න ඕන කරුණු කියලා දුන්නා. වැරදි ශක්තියින් භාවිතා කරන හේන් නිවන මගහැරී ඇත. නිවන අහිමි වී ඇත. නිවන් නොලැබීමට හේතු වී ඇත. වැරදි ශක්තියින් වැරදි ඥාන භාවිතා කරන නිසා. මොකද්ද එතකොට භාවිතා කළ යුත්තේ? කියන එක තව නොතේරෙනක දැන් තේරෙන්නේ නැති මේ ඇත්තන්ට තේරුම් නැති කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. භාවිතා නොකළ යුතුයි කියන ටික ඉස්සෙල්ලා අත්හරින්නකෝ. ඊට පස්සේ භාවිතාව කියලා දෙන්න. මොකද කරන් තියෙන්නේ? දැන් මෙහෙම අතේ යම් යම් දේවල් ටිකක් පුරවගෙන ඉන්නවා නම් අපිට යාඩ කියන්න තියෙන්නේ මං අලුත් ඇගි ටිකක් වාට දෙන්නම්. ඔය අතේ තියෙන ටික බිමින් තියන්න නැත්නම් මම ඔක කොහෙ මේ කොහෙද තියන්නේ? ඊළඟට මඩවතුර පිරුණු කලයක් තියෙනවා නම් අපි කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම මඩවතුර පිරුණු කලේ හලන්න. ඊට පස්සේ අපි පිරිසිදු වතුර කලයක් දෙන්න පුළුවන්. පිරිසිදු වතුර පුරවන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඒ නිසා මුලින්ම ඔබ සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අත්හැරිය කෙනෙක් වෙන්න ඕන. හදවතින්ම අත්හරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ගැඹුරෙන් උඩන් එක උඩින් නිකන් බොරුවට මේ රවට්ටන්න නම් කියන්න පුළුවන් මම මොකද දාස නැහැ හන්දර මම ඔක්කොම අත්හැරලා ඉන්නේ. කපටි කමට ඒක සාර්ථකයිද? එනිසා වෙනතුන්ට මතක් කරන්න පුළුවන් මෙහෙම ධර්මයේ වචනෙන් පාවිච්චි කරන්න ලෝකෝත්තර ශක්තිය, පාවිච්චි කරන්න ධර්මයේ ශක්තිය, පාවිච්චි කරන්න අකාලික ශක්තිය, පාවිච්චි කරන්න නිරෝධ ශක්තිය, පාවිච්චි කරන්න ඉන්ද්‍රිය ශක්තිය පාවිච්චි කරන්න එපා. සදාහයතනවල ශක්තියින් භාවිතා කරන්න එපා කියලා කියන්න පුළුවන්. තා වාචිකව ඕන පැහැදිලි කරන්න ඕන නම්. හැබැයි මේක වාචිකව ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. වාචිකව ඉගෙන ගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ අපේ කාටද යන්නේ? ඔව්, අපේ නොලෙජ් එකට, දැනුමට යන්නේ. එතෙන්ට ගියපු ගමන් එතන හිර වුණාට පස්සේ යාට ඉතින් නොලෙජ් එක අත්හරින්න ඕනක වෙනුවට නොලෙජ් එකක් මේක වැඩි කරගන්නවා. දැනුම වැඩි කරගන්නවා. නමුත් ඒම වැඩි කරගත්ත කියලා කවදාවත් යාර නිවන දකින්න පුළුවන් කම නෑ. එන ඉතින් මුළු ත්‍රිපිටකයේ මුල ඉඳලා අගට කියනවා, අගේ ඉඳලා මුලට කියනවා නිවන් දකින්නේ. ඇයි හේතුව? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අත්හරින්න කියපු එක මෙයා ධර්මයේ ගන්නෙත්. ඕ, අර පංච උපාදාන ස්කන්ධයටමයි ධර්මයේ ගන්නෙ. එතකොට නිවන් දකින්නේ නෑ යා. මේක වටහා ගන්න අමාරු කාරණයක් තමයි. හොඳට බෙදන්න, හොඳට තේරුම් ගන්න, හරියට සිත පිහිටවන්න. මුලින් පිටෙව්වහම ටිකක් තේරේ ආකාස සංඥායතනය වගේ නිකන් හිස් ස්වභාවයක් තේරේ. ඒක තා පොඩ්ඩක් යනකොට ආකින්ච සංඥායතනය වගේ වේ. ඊට පස්සේ අවසානට නේව සංඥා නා සංඥායතනය බවටපත් වේ. ඊට පස්සේ යහට ඊටත් එහාට ගියාම නිරෝධ සංඥා බවට තේරේ. තමන්ට සංඥා වෙන ක්‍රමවේද ටික. ඒක තියෙනවා අර වෙනම සමාධි භාවනාවල් වල වෙනම යන ක්‍රමයකුත් තියෙනවා. මේ ආර්ය ධර්මයේ තුල ඥානෙ වැඩෙද්දි ඥානෙ පිහිටන අවස්ථා ටිකක් තියෙනවා. ඒ තමන් තේරුම් ගන්න තමන් පිහිටියේ මොන සංඥාවේද කියලා. තමන් මේ මොහොතේ ඉන්නේ මොන සංඥාවේද කියලා. වොයිට වඩා වෙනුත නිවන ගැන කියන්න බෑ. වචන වලින් කියලා දෙන්න පුළුවන් යම් ප්‍රමාණයයි. අනිත්‍යක තම තමා විසින් දැකිය යුතුයි. ඒක නිවනේ විතරක් නෙමෙයි. බයිසිකලයේ පදින හැටිත් එහෙම තමයි. වාහනේ පදවන විදිහත් ඒක එහෙම තමයි. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙමයි. ඔය රීදුරු ඉගෙන ගත්ත කට්ටිය ඉගෙන ගන්න ලර්නස්කාරේ පොඩි ටිකක් තමයි ඉගෙන ගන්නන්නේ. අනිත් ඔක්කොම තමන්ගේ තුලින් තමන් ඉගෙන ගන්න. තමන්ගේ ස්වභාවය තුලින් තමන් ඉගෙන ගන්න. පුහුණුව තුලින් ඉගෙන ගන්න. නිවනත් එහෙමයි. සියල්ල දැනුමින් උගන්වන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් බුදුහාමුදුරු මේ එක්කෙනෙක්වත් තියන්නේ නැහැ, ඔක්කොම නිවන් දක්වන. ජීවිතේ දුක හරියට දැනෙල නැත්නම් එයා මේ දුක හැදෙන විදිය ඉගෙන ගන්නෑ. දුක හැදෙන විදිය ඉගෙන ගත්තේ නැති වුණා නම් එයා මේ දුකෙන් නිරෝධ වෙන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කළා නිවන් දකින්නේ. හොඳටම තේරෙන්න ඕන මේ සියලු සංඥාවල් තුල තියෙන දුකක්. මේක බුදුහාමුදුරුව පෙන්වුවේ ඇමක් හැටියට, මායාගේ ඇමක්, කෙමනයක් හැටියට. සිහිය කියලා කිව්වහම කුමන සිහියක්ද? සම්මා සතිය තමයි පවත්වන්න ඕන. නමුත් ඔබට තියෙන සිහිය මොන සිහියක්ද තියෙන්නේ? ඉන්ද්‍රයන් තුල බැසගත්ත නාම රූප සහිත සිහියක් තියෙන. ඒ සිහිය වැඩන්නේ. ඒක ධර්මයේ පිළිබඳව තියෙන සිහියක් නෙමෙයි, ඒක සංස්කාරකයන් පිළිබඳව තියෙන සිහිය. දැන් මෙතන ඉඳන් කල්පනා කර කර ඉන්නවනේ අපේ ගෙදර උන්ද දැන් දවල්ට කනවත් දන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ පාරය විදගෙන යන ඒ සිහියනේ මේ ධර්මයේ සිහිය කියලා කියන්නේ. ධර්මයෙන් උපන් සිහියක් වෙනම තියෙනවා. ඒකයි සම්මා සමාධි සම්මා සති ප්‍රතිපදාව. ධර්මයෙන් උපන් සිහිය. ඒ සිහිය ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ. ඒ සිහිය ඇතුලේ ස්ත්‍රී පුරුෂයා නැහැ. ඔබේ සිහිය ඇතුලේ ස්ත්‍රී පුරුෂයා ඉන්නව නේද? ඕ මම ගැහණියක් මම පිරිමියෙක් කියලා සිහිය පවත්තන්නේ. ඉතින් උපාදානයක පවතින සිහිය නිර්වණයට හේතු වෙන්නේ නැහැ. ඒක ඉතින් ලෞකිකත්වයට හේතු වෙනවා. ධර්මයේ සිහිය තුල මේ ස්ත්‍රී පුරුෂයා නැහැ. වයසක තරුණ කෙනා නැහැ. මහලු මේ තරුණ කෙනෙක් නැහැ. මොකද ඒ සිහිය ඒව නැත්තේ පිරිසුදුයි ඒ සිහිය. ඒව තිබුණොත් පිරිසුදුයිද? පිරිසුදු නැහනේ. පුජ්‍යලානුගත වෙනවා. දැන් ඔය නිසල අවස්ථාවේ ඔය නිසල මාර්ගයේ තමයි ඔබ ගවේෂණය කරගෙන යන්න ඕන. ඔය නිසල මාර්ගයට ආවම බය වෙන්න එපා. මේ නිසල මාර්ගයේදී මුකුත් අහුවෙන්නේ නැහැ. මහා පාළු පාරක් කියලා හිතන්න එපා. ඔය පාළු පාරේ හොයාගෙන යන්න. හැබැයි අපේ ඥානය පුරුදු වෙලා තියෙන්නේ සංකල්පයක් ගන්නමයි. ඕනම දෙයක් කිව්වට පස්සේ ඒකෙන් අපිට සංකල්පයක් ඕනද නැද්ද? සංකල්පයක් ඕන. කතන්දර අහන්නේ ඇයි අපි ප්‍රිය? මොකක් හරි කතන්දරයක් කිව්වොත් එහෙම. මේ කතන්දර ටිකක් අහනකොට හරි මේ පොඩි සතුටක් තියෙනවනේ. ඇයි ඒ? අගොරි ගාලි කතන්දර කියන්න කියලා 100ට ආච්චිට කියනවා. නේද? ඇයි ඒ කතන්දර අහන ආස අපි? කතන්දරයක් ඇහෙනකොට ඒකේ හොඳ ආකල්ප මැවෙනවා, හීන මැවෙනවා, සුරංගනා ලෝක මැවෙනවා. ඒ නිසා කැමතියි. ගම්භීර ධර්මයක් අහනකොට යම් වෙහෙසක් යම් දුකක් විඳින්න ඕන. හොඳ විචාර බුද්ධියක් අවශ්‍ය කරනවා. අනේ එතකොට ඒක නම් ටිකක් ලේසි නේ. ඒ අභියෝගේ ජය ගන්නේ නැතුව චාප්පුවෙන් කියලා කියන්නේ නිකන් කම්මැලි කමෙන් මේ ජීවිතේ ගෙවා දමන්න කොහොම හරි ක්‍රමවේදයක් හොයාගෙන ගෙවා දෙමුත් සත්‍ය අවබෝධ නොකොට ජීවිත සත්‍ය අවබෝධ නොකොට යථා අවබෝධය කරගන්න නැතුව ඒකේ නිවන නිරෝධය ලබන්නේ නැතුව වයසට ගියොත් මැරුණොත් ඉතින් Tamanට දුක හිතෙනවා. අනේ මනුස්සාත්මයට ඇවිල්ලා ආර්ථයක් සිද්ධියක් කරගත්තේ නැහැ. කෑවා බිව්වා ඇඳා පැලඳා ලොකුකම් පෙන්නුවා, වටේටම ෂෝ පෙන්නුවා, ඥාතීන්ට තරු පෙන්නුවා. අපි වයසට ගියා අපරාධි මලා කියලා. තමන් ස්වාධීනව තනියෙන් සත්‍ය ගවේෂණය කරන්න. දැන් මේ ධර්මයේ පින්නතුන්ට ලොකු උදව්වක්, හෙල්ප් එකක් තියෙනවා, ලොකු බලයක් තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්නට පොඩි රුකුලක් දීලා තියෙනවා. රුවල් නැවකට හුලම් පාරක් වගේ. අපි සම්මුති වචන වලින් තමයි අත්හැරීම කියන එක භාෂාවෙන් කියන්ට උවමනා නිසායි භාවිතා කරන්නේ. නමුත් අත්හැරීම කියන එකක් මිනිස්සෙකුට නිවන් දකින්න යන කෙනෙකුට කරන්න බෑ. අත්හරිනවා කියන්නේ උපාදානස්කන්ධේම ක්‍රියාවලිය. තේරුණාද? රැස් කරනවා කියන්නේ උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. එතකොට මං අස් කරන්නෙත් නෑ රැස් කරන්නෙත් නෑ කියලා ඉවරලා තණ්හාවෙන් ඉන්නවා කියන්නේ ඒකෙත් උපාදානීය ක්‍රියාවලියක් තමයි. එතකොට භෞතික දේ මට දුන්නයි කියලා පින්නතුනි ඒක පරමාර්ථයක් වෙන්නේ නෑ. දැන් ඔය පින්නතුන් මට ගෙනල්ලා gadul කැටයක් දෙනවා. මං පන්සලට gadul කැටයක් පූජා කරා. gadul පරමාර්ථයක් වෙනවද? මේටි gadul පරමාර්ථයක් වෙනවද මේ පන්සලට පූජා කරයි කියලා? නෑ ඒක දෙන්නේ මේටි. ඒක අර ඉඳමෙ තිබ්බත් මේ ඉඳමෙ තිබ්බත් ආයෙ වෙන කොහාට හරි ගියත් ඒ පස් අනුගමනය කරන්නේ ඒ සතර මහා ධාතුන් අනුගමනය කරන්නේ පන්දලේ හාමුදුරුවන්ගේ න්‍යාය නෙමෙයි. ඒක පූජා කරපු ඔබේ න්‍යායත් නෙමෙයි. ඒව අනුගමනය කරන්නේ ඒ වාට අදාළ න්‍යාය ධර්ම. එහෙනම් පින්නතුනේ අපි මොන සංකල්ප ඇති කරගත්තද? දන් දෙනවා කිව්වත්, දන් ගන්නවා කිව්වත්, හොරකම් කළත්, ගොඩ ගැහුවත්, තණ්හාවෙන් තියාගත්තත්, තියෙන සියල්ල භෞතිකයට එළියට කාට හරි දුන්නත් මොනව කරත් ඒව අනුගමනය කරන්නේ ඒව ලෝකයේ ස්වභාවය. හොරකම කියලා මනෝලෝකයක් හදනවා, දානේ කියලා මනෝලෝකයක් හදනවා. දැන් නිවෙනදි මේකක්ව නෑ. ඉතින් මේක දැනගෙන තමයි අපි දන් දෙන්න ඕන, හොරකම් කරන්න ඕන. ආ දෙකම කරන්න හොඳ නෑ නේ. දන් දෙන්න ඕන, දන් දෙන්න ඕන. ඒකෙන් අදහස් කරේ මොකද්ද පින්නතුනේ? භෞතික දේ තුල අපිට සම්බන්ධතාවයක් ඇතැයි සිතීම බොරුවක්. ඒක පන්සලට දුන්නත්, Taman ළඟ තිබුණත් භෞතික දෙහි ක්‍රියාවලිය භෞතික ප්‍රතිඵලයක් මිස ඒකෙහි පරමාර්ථයක් නැත. ඉතින් භෞතික දේ තුළ හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් භෞතික ප්‍රතිඵලය භෞතිකයක්මයි. ඒකේ පරමාර්ථය නැහැ. පරමාර්ථය තමයි තනියෙන් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් භෞතිකයේ තුලත් හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල කියලා දෙකක් තියෙනවා. ඒක වෙනම සංඛාරණේ නේද? පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර. හරි. හැබැයි අපුණ්‍ය මේ පින් සංඛාර තියෙනවා, පින් නැති දෙකටම නැති ඒවා තියෙනවා. ඒ වගේම පව් රැස් වෙනවා. ඒවයි ප්‍රතිඵලයේ විදිහට ලැබෙනවා. හැබැයි ඉතින් ඒවයි ප්‍රතිඵලත් හැමෝටම සපද කියලා අහන්න කැමතියි. දැන් අපි හිතනවා ධනය, බලය, නිලය තිබුණාම සපයි කියලා ගොඩාක් මිනිස්සු අගහිගතා තියෙන නිසා මිනිස්සු හිතනවා. ඇත්තටම ධනය, බලය, නිලය සැපයි නම් සිද්ධාර්ථ කුමාරයා දාලා යන විදියක් නැහනේ. නැහනේ. එතකොට ධනය, බලය, නිලය සැපයි නම් අර මැලේසියාවේ තියෙන අර ට්වින් ටවර් එකගේ අයිතිකාරයාගේ පුතා. එයා ඒ ඔක්කොම දාලා මට ඔය හත පහක් අත වැඩක් නැහැ කියලා ඔය මිනිස්සයා මහන වෙන්නේ නැහනේ. එයාගේ පුතා මහන වෙලා තියෙනවලු. මේ ලංකාවේ හිටපු මිනිස්සුයිලු මේ මිනිස්සයා මේ යාපනයේ පැත්තේ කොහොමද වැඩි මැලේසියාවට ගිහලා මැලේසියාව ලොකම කොට නැගිලි අයිතිකාරය වෙනවා ඈ. ඒ වෙයි තුල තිබ්බනම් ඒ මිනිස්සු ඒක දාලා යන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ලොකුම වැරද්දක් තමයි අපේ බුදුහාමුදුරුවෝ අභිනික්‍රමණය කරේ. අද වගේ දවසක අපි සිහිපත් කරන්න ඕනේ, අභිනික්‍රමණය කරේ සියලු සැප සම්පත් අතහැර කියන එකට මම සම්පූර්ණ විරුද්ධයි. මම කියන්නේ සියලු දුක්කම් කටුළු අතහැර. මේ සල්ලි නැති කන නැති මිනිස්සු තමයි ඔය කියන්නේ ඈ. සියලු සැප සම්පත් රජ සම්පත් අතහැර හොඳට කාලා දිනවන නම් හරියට හෝටල් ටිකකින් ඔය කෑම ඇති දෙයක් නෑ කියලා දන්නවා. දැන් අපි හාමුදුරුවෝ හැටියට හිටපු නිසා ඉතින් ඔය කොළඹ හතහරියේ ඉන්නකොට මේ ඔය සුපිරි හෝටල් වල හැමකින්ම තමයි දානේ අපේ ජනාධිපතිතුමිය. එහේ මේ කට්ටිය දන් දෙනකොට ඒ හෝටල් වලින් තමයි ගේන්නේ. අපිත් ඉතින් ওই පින්නතුන්ට දෙන්නෙත් ඔය ලොකු හෝටල් වලින් ගෙනල්ලා තමයි. ඒක නිසා මේ කියන්නේ තරු නෑ ඒවයි හොඳේ. ඒ නිසා මේ ඔය ඇති දේවල් නෑ කියලා එයා දන්නවා. ඒ නිසා මේ මේ චින්තන රටාවම ඒ වැරදි සංකේතේම වැරදි, කල්පනා කරන විදියම වැරදි. ඒකෝර මිනිස්සුන්ට හරි මේ ආකල්පයකුත් ඇති වෙනවා මේ දුක් විඳින්න යන්න කියලා නෑ. සිද්ධාර්ථ කුමාරය සැප විඳින්න කැලේට ගියේ. දැන් මේ මටත් දැන් මේ පන්සලක් කර නැති හින්දා ඔය කරගෙන හදලා දුන්නාම බොහොම අගෙන් කර කර හිටියා. මේක ටිකක් දුක බර වැඩි වුණොත් එහෙම මගේ සතුට මොකද්ද වෙන්නේ? මේ කෙහෙල් මලක් පටලවාගෙන ඉච්චර දුක් විඳින්නේ. මේක දැලා ආයි කොහේ හරි නිදහසේ කැලෑවකට යන්න හිතෙනවා. දැන් මම ඉන්න තැන කැලාවක් වගේ නිදහසක් වගේ ඉතින් හදාගන්න තියෙන නිසා ඉතින් දුකක් නැති නිසා ඉන්න දුක නම් ඉතින් අතහැරලා ගියා. ඒකනේ අපේ තියෙන එකම සොලියුෂන් එක. දුක නම් අත්හැරිය ගියා. පීඩාකාරී නම් අත්හැරිය ගියා. අවසානයේ අපිට අපේ ශාරීරික දුක වෙනවා. ඒදර මොකද අපි කරන්නේ? මේ ගත්තත් ඇත්තටම ඉතින් කැමැත්තෙන් යන කෙනා සහ අකමැත්තෙන් යන කෙනා කියන දෙන්නෙක් ඉන්න ඔච්චරයි. කැමැත්තෙන් ගුණත් අකමැත්තෙන් ගුණත් යන සිද්ධ වෙනවා. ඒත් ඇත්තටම ගියා. ඉතින් මේ හැම දෙයක්ම මේ විදිහට දුක හැංගෙද්දි ඔබට හැංගිච්ච නැති දෙයක් තියෙනවා තාම දුකයි කියලා. ඔබට ඔබේ විඥානයේ දුකයි කියලා තාම හැංගිලා නැහැ. සංඥාව දුකයි කියලා හැංගිලා නැහැ. තණ්හාව දුකයි කියලා හැඟිලා නැහැ. වේදනාව දුකයි කියලා හැඟිලා නැහැ. ඔබ හිතන්නේ ඔබේ වේදනාව හොඳයිද? සුඛ වේදනාව දිගටම දැනනොත් එහෙම හොඳයිද? නෑ විනෝදනේ, ඒක හරි දුකක්. කාගේ හරි ආදරය, කරුණාව, දයාව බොහොම ඝනට තදට ලැබුණොත් එහෙම ඒක සපයිද? ආපෝ නෑ, මේක හිර කූඩුවක් වගේ දැනෙන්නේ වෙනස්සෙට. මාත්‍යගේ ආදරයක්, කරුණාවක් වේවා, නෝන කෙනෙක්ගේ වේවා, මව්පියන්ගේ වේවා, කාගේ වුණත් ඕනට වැඩි බොහොම තතර දැනනකොට ඒකත් හරි කරදරයක්. ඒක උපමා කරේ ගිනි අඟුරක් වුණත් අතේ තියාගෙන ඉන්න අමාරුයි, අයිස් කැටයක් වුණත් අතේ තියාගෙන මිටි කරගෙන ඉන්න අමාරුයි, වැඩි වෙලා ඉන්න බෑ. එස ආදරය, කරුණාව, දයාවත් ප්‍රේමයත් එපා වෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා. ගිනි අඟුරත් පිච්චෙනවා, ගිනි ගන්නවා. ඒ නිසා වේදනාව දුකක්. මේ වේදනාවේ ඇලිච්ච සත්වයා මොනතරම් දුක් විඳිනවද කියලා වෙනතුනේ මේ උපමාවකින් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච මේ උදාහරණයකින්ම හම ගහපු හරකෙක් වාගේ කියලා. අපි හිතමු යම් කිසි හරකෙක්ගේ හම දිය වෙලා හරි මොකක් හරි එකක් වෙලා සම්පූර්ණ හම නැති වුණා කියලා, තුවාල හැදිලා හරි ඔය බල්ලන්ගේම හැදෙන්නේ. ඒ වගේ හම ගහපු හරකෙක්, හම නැති වෙච්ච හරකෙක් වගේ කියන වේදනාවට ලක් වෙච්ච මේ වේදනාව පසුපස යන මිනිසයා. ඒ කියන්නේ වතුරට බැස්සොත් වතුරේ සත්තු කනවා. ගොඩ ඇවිදගෙන ගියොත් ගොඩ ඉන්න සත්තු, මැස්සෝ, මේ සත්තු කනවා. බිම ලැග්ගොත් බිම ඉන්න කූඹීන් ඇවිල්ලා කනවා. ඉතින් මේ ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු ඇවිල්ලා කනවා. ඇතුල් වුණොත් එතන වේදනාව. එහෙමනම් මේ වේදනාව පසුපස යන හිත විඳින විඳින දුක කොහෙන්ද නිමා වෙන්නේ? නිමා වෙන තරක් නැහනේ. එහෙනම් මේ උපාදානස්කන්ධය අත්හරින තුරුම ඔබට නිවනක් නෑ පින්නතුනේ. එහෙනම් ඔය වේදනාව විඳින, ඒ දුක් විඳින ඒ වේදනාස්කන්ධයෙන්, උපාදානස්කන්ධයෙන් ඉවත් වෙන්න ඔබට මඟ කියලා දුන්නා. මේ ලෝකයෙන් කිසිම දෙයක් රැගෙන නොඑන්න අපි ඔබව නිවනට බාර ගන්නවා. එහෙම සූදානම් වෙන්න. ගෙදර ගිහිල්ලා සූදානම් වෙන්න. ඒකට තමයි ධර්ම විනය කියලා කියන්නේ. ධර්මයට අනුකූලව ආධ්‍යාත්මික විනයක් සැකස්මක් හදා ගන්නවා. තේරුණානේ? ඒ ධර්ම විනය දෙන්න ඕන. ඔන්න ඒ ධර්ම විනය ආරක්ෂා කරගෙන හැමදෙනාටම උතුම් නිවන් සම්පත් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.